அடுத்து ஹொனரபிள் டக்லஸ் தேவானந்தா, உங்களுக்கு 15 நிமிடங்கள் ஒதுக்கப்பட்டுள்ளது.
சபைக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, இன்றைய தினம் சர்வதேச நாணய நிதியத்தின் கடன் மறுசீரமைப்பு வழிகாட்டல் தொடர்பில் எனது கருத்துக்களையும் இங்கு பதிவு செய்து கொள்வதற்கு வாய்ப்பு வழங்குமை குறித்து முதலில் நான் எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். முன்னாள் பிரதமர் அமர டி எஸ் அண்ணாக்க அவர்களது ஆட்சிக் காலத்தில் எமது நாடானது வெளிநாட்டு கடன்களை பெற்றிருக்கவில்லை என்பதையும், பிற்காலத்தில் எமது வருமானத்தில் நாம் செலவுகளை செய்யாமல் வெளிநாடுகளிலிருந்து கடன் வாங்கி நாட்டின் செயல்பாடுகளை முன்னெடுக்கின்ற ஒரு பாரம்பரியம் புற்றுநோய் போல் உருவானதையும் எமது ஜனாதிபதி கௌரவர் ரணில் விக்ரமசிங்கே அவர்கள் நேற்றைய தனது விசேட உரையில் குறிப்பிட்டிருந்தார்.
ஓட ப்ளீஸ்,
இந்த உண்மையான
ஓட ப்ளீஸ். ஹொனரபிள் வீரசுமன வீரசிங்கே,
இந்த உண்மையான பாதை வழியே செல்லாமல் தவறான அணுகுமுறைகள், மாற்றாந்தாய் மனப்பான்மை, அதனுடனான அழிவு யுத்தம், பிற்கால கொரோனா அனர்த்தம், உக்ரைன் ரஷ்ய போர் என உருக்கொண்டு இந்த நாடு பாரிய பொருளாதார வீழ்ச்சியை கண்டிருந்தமை யாவரும் அறிந்த விடயமாகும். உரிமை போராட்டமானது இலங்கை இந்திய ஒப்பந்தத்தின் பின்னர் அழிவு யுத்தமாக உருவெடுத்த போது, அவ் அழிவு யுத்தம் எமது மக்களின் சொத்துக்களை வளங்களை மட்டுமல்லாது எம்மையை அழித்துவிடும் என்ற தூர நோக்குடன் வன்முறை கூடாக எம்மால் எதையும் சாதிக்க முடியாது என்பதை உணர்த்தி பேச்சுவார்த்தைகளின் ஊடாகவே எமது பிரச்சனைகளை தீர்த்துக் கொள்ள முடியும் என்பதை வலியுறுத்தி வெளிப்படையாகவே அழைத்திருந்தேன். கெடுகுடி சொல் கேளாது என்பது போல அவர்கள் எனது கருத்துக்களை அறிந்தும் அறியாதவர்களாக அவர்களது அரசியலில் எமது மக்களது அழிவுதான் ட்ரேட்மார்க்காக என்ற கொள்கையேற்று அந்த வன்முறை வழியிலேயே தொடர்ந்தும் செயல்பட்டிருந்தார்கள். இதற்கு உரத்த குரலிலும் மௌனமாகவும் ஆதரவளித்த சக தமிழ் அரசியல்வாதிகளும் பொறுப்பு கூற வேண்டியவர்களாவார்கள். அவர்கள் மக்கள் அழிந்தாலும் அது குறித்து எந்த கவலையுமின்றி புலிகள் அழிய வேண்டும் என்பதே அவர்களது உள்நோக்கமாகும். காரணம், தமது இருப்பை தக்க வைத்துக் கொள்வதுதான் இவர்களது நோக்கமாகும். அன்னை எப்போ சாவான், தென்னை எப்போ காலியாகும் என்று காத்திருந்த இந்த வேடதாரிகள் இப்போது புலிகளின் பெயரை வைத்து கூத்தாடுகின்றார்கள். அவர்களது தலைவர்களை துரோகிகள் என்றே சொல்லி அப்போது புலிகளால் கொல்லப்பட்டவர்கள். எமது நாட்டில் அந்த அழிவு யுத்தம் முடிவுக்கு கொண்டுவரப்பட்டு சுமார் 13 வருடங்களின் பின்னர் அரசுக்கு எதிரான போராட்டங்கள் என்ற பெயரில் குழப்பக்காரர்களால் மேற்கொள்ளப்பட்டது. அந்த சந்தர்ப்பத்தில் அப்போதைய பிரதமர் தனது பதவியை ராஜினாமா செய்த நிலையில் அரசாங்கத்தை பொறுப்பேற்க முன்வாருங்கள் என நாடாளுமன்றத்தில் பிரித்தப்படுத்துகின்ற அனைத்து தரப்பினரிடமும் அப்போதைய ஜனாதிபதியால் கோரிக்கை விடுக்கப்பட்ட போது எவரும் முன்வந்திருக்கவில்லை. இத்தகைய இக்கட்டதான ஒரு நிலையில் மாண்புமிகு ரணில் விக்ரமசிங்கே அவர்கள் பிரதமர் பதவியை பொறுப்பேற்க முன்வந்திருந்தார். பொருளாதாரம் உட்பட சமூக அரசியல் ரீதியிலும் படு பாதாள நிலையில் இருந்த இந்த நாட்டினை மீட்டெடுத்து இந்த நாட்டை மீள கட்டியெழுப்பக்கூடியவராக தூர நோக்குடன் அரசியலுக்கு அப்பால் இந்த நாட்டு மக்களினதும் நாட்டினதும் நலன் கருதி நாம் மாண்புமிகு ரணில் விக்ரமசிங்கே அவர்களை இனம் கண்டோம். இந்த சந்தர்ப்பத்திலும் அவர் ஜனாதிபதியாக போட்டியிட்டிருந்த சந்தர்ப்பத்திலும் நாம் சீலாப அரசியல் கருதாமல் அவருக்கு எமது ஒத்துழைப்புகளை வழங்கியிருந்ததுடன் போராட்டத்தில் அரசு எதிர்ப்பில் ஈடுபட்டிருந்து இந்த நாட்டின் இளைஞர் ஜுவதிகள் முன்வைத்திருந்த இந்த நாட்டு மக்களினதும் இந்த நாட்டினதும் நலன் சார்ந்த சில கருத்துக்களுடன் எமது மக்களின் அரசியல் ரீதியான பிரச்சனைகளையும் உள்ளடக்கி அவற்றிற்கெல்லாம் தீர்வு காண்பதற்கும் வல்லவராகவும் நல்லவராகவும் மாண்புமிகு ரணில் விக்ரமசிங்கே அவர்களை இன்றைய தெரிவாக இருக்கக்கூடியவர் என்ற வகையில் நாம் அவருக்கு எமது ஒத்துழைப்புகளை வழங்கியிருந்ததுடன் இந்த தூர நோக்கு சிந்தனையை நாம் தமிழ் தரப்பு அரசியல் தலைமைகளுக்கும் விளக்கியிருந்தோம். என்றாலும் அட்டையை தூக்கி மெத்தையில் வைக்கவா முடியும், அது மீண்டும் குப்பைக்குத்தான் செல்லும் என்பது போல் அவர்கள் அந்த குழப்பக்காரர்கள் பக்கம் போய் மீண்டும் இந்த நாட்டில் வன்முறைக்கான வாய்ப்பினை தேட முற்பட்டனர். எமது மக்களின் எதிர்காலத்தை கணிப்பிட்டு தங்களது செயல்பாடுகளை முன்னெடுப்பதற்கு அவர்கள் எப்போதும் தயாராக இருக்கவில்லை. மாண்புமிகு ரணில் விக்ரமசிங்கே அவர்கள் இந்த நாட்டின் ஜனாதிபதியாக பதவியேற்றதன் பின்னர் எதிர்த்தரப்பினர்களுடன் சேர்ந்து இந்த தமிழ் அரசியல் தரப்பினரும் இந்த நாடு பற்றி மிகவும் பயங்கரமான கற்பனைகளில் எதிர்கூறுகளை கூற ஆரம்பித்திருந்தனர். எனினும் அவர்கள் கூறியிருந்த கெட்ட காலத்திற்குரிய கருத்துக்களை எல்லாம் முறியடித்து எரிபொருள் எரிவாயுவின்மை தட்டுப்பாடு எரிபொருளுக்கான வரிசைகள் எரிவாயுக்கான வரிசைகள் போசாக்கின்மை குறைபாடு உணவு பற்றாக்குறை போன்ற பல பிரச்சனைகளை போதிய அளவு தீர்த்து சர்வதேசம் கூட கண்டுகொள்ளாமல் இருந்த இந்த நாட்டினை மீண்டும் சர்வதேசத்தின் வரவேற்பினை பெறும் அளவுக்கு இந்த குறுகிய காலத்தில் மாண்புமிகு ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்கள் கொண்டு வந்திருக்கின்றார் என்றால் அது உண்மையிலே பெரும் வெற்றியே என கொள்ள வேண்டும். இத்தகையதொரு வெற்றியை ஈட்டுவதற்காக எமது ஜனாதிபதி மாண்புமிகு ரணில் விக்ரமசிங்கே அவர்கள் எதிர்த்தரப்பினரது ஒத்துழைப்புகளை பலமுறை நாடியிருந்தும் அது கிடைக்காத நிலையில்தான் இந்த வெற்றி ஈட்டப்பட்டுள்ளது என்பதை நாம் மனதில் இருத்திக் கொள்ள வேண்டும். இப்போது எமக்கு சர்வதேச நாணய நிதியத்தின் கடனுதவி கிடைக்கப்பெறுகின்றது. இந்த கடன் வசதியின் கீழ் 4 ஆண்டுகளில் சுமார் 3 பில்லியன் அமெரிக்க டாலர்களை பெறலாம் என்றும் அதன் முதல் தவணையில் 330 மில்லியன் அமெரிக்க டாலர்களை பெறலாம் என்றும் உலக வங்கி மற்றும் ஏனைய கடன் வழங்குநர்களிடமிருந்தும் மொத்தமாக 7 பில்லியன் அமெரிக்க டாலர் துரித கடன் வசதிகளை பெற எதிர்பார்ப்பதாகவும் மாண்புமிகு ஜனாதிபதி அவர்கள் நேற்றைய தனது விசேட உரையில் தெரிவித்துள்ளார். இந்த கடன் வசதிகள் கிடைக்கின்றன என்பதில் யாரும் வெற்றி களிப்புடன் மயங்கிவிடக்கூடாது. பொருளாதார நெருக்கடியிலிருந்து பெறுகின்ற எமக்கு இது மூச்சடுக்கக்கூடிய ஒரு சந்தர்ப்பமே அன்றி இதுவே பூரணமான விடியல் அல்ல என்பதையும் நாம் அனைவரும் உணர்ந்து கொள்ள வேண்டும். இத்தகைய கடன்களை நாம் மீளச் செலுத்த வேண்டும். கடன் வாங்கி சாப்பிட்டுக் கொண்டிருக்க முடியாது. எனவே தேசிய உற்பத்தி பொருளாதாரத்தை நாம் மேலும் அதிகரிப்பதற்கான நடவடிக்கைகளில் ஈடுபட வேண்டும். இன்று எமது நாட்டின் அரசு வரி வருவாய் மொத்தம் தேசிய உற்பத்தியில் 8.3% என கூறப்படுகின்றது. 2026 ஆண்டாகும் போது இதனை 15% உயர்த்த திட்டமிடப்பட்டுள்ளதாக மாண்புமிகு ஜனாதிபதி அவர் தெரிவித்துள்ளார்கள். கடல் தொழில் அமைச்சை பொறுத்தவரையில் எம்மால் தேசிய உற்பத்தியினை மேம்படுத்துவதற்கான பல்வேறு திட்டங்களை திட்டமிடப்பட்டு தற்போது செயல்படுத்தப்பட்டு வருகின்றன. உணவு பாதுகாப்பு, வாழ்வாதாரம், நாட்டின் போசாக்கின்மை பிரச்சினையை தீர்ப்பதற்கான பங்களிப்பு, கிராமிய மற்றும் நகர்ப்புற பொருளாதார மேம்பாடு மற்றும் ஏற்றுமதியின் மூலமான பெருமளவு அந்நிய செலவானியையும் ஈட்டுதல் போன்ற இலக்குகளை முன்வைத்து எமது கடற்தொழில் அமைச்சு செயல்பட்டு வருகின்றது. கடந்த வருடத்தை பொறுத்தவரையில் ஜனவரி மாதம் முதல் செப்டம்பர் மாதம் வரையிலான காலப்பகுதியில் 71.7 மில்லியன் ரூபாய் ஏற்றுமதி வருமானத்தை கடற்தொழில் சார்ந்த துறையில் ஈட்டிக் கொடுத்துள்ளது. இந்த வருடம் இதனை விட மேலும் அதிகரித்த பெறுமதியை ஈட்டுவதற்கான நடவடிக்கைகளை நாம் முன்னெடுத்து வருகின்றோம் என்பதையும் இங்கு நாம் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். இந்த நாட்டினதும் நாட்டு மக்களினதும் சொந்த காலினை ஊன்றி நிற்கக்கூடிய நிலைபேறான பொருளாதார மேம்பாடு கருதி நாம் இத்தகைய செயல்பாடுகளை முன்னெடுத்து வருகின்றோம். இந்த நாட்டின் பொருளாதார வீழ்ச்சி நிலை குறித்து ஒருபக்கம் கடும் விமர்சனங்களை முன்வைத்து வருகின்றவர்கள் மறுபக்கம் நமது இத்தகைய பொருளாதார மேம்பாடு கருதிய செயல்திட்டங்களை எதிர்த்தும் வருகின்றனர். இது குறித்து சிரிப்பதா வேதனைப்படுவதா? எமது வளங்களை நாம் எமது மக்களுக்கும் நாட்டுக்கும் பயனுள்ள வகையில் பயன்படுத்தி வருகின்றோம். இந்த வளங்களை மேலும் மேலும் உச்சநிலையில் பயன்படுத்துவது தொடர்பில் தொடர் ஆய்வுகளிலும் ஈடுபட்டு வருகின்றோம். அதே நேரம் வள அளிப்புகள் குறித்தும் நாம் மிக அவதானமாக செயல்பாடுகளை முன்னெடுத்து வருகின்றோம். குறிப்பாக இந்திய 70 மடி வலை படகுகளின் எல்லை மீறியும் தடை செய்யப்பட்ட கடற்தொழில் உபகரணங்களை கொண்டும் வருகின்றவர்களால் எமது கடல் வளங்களுக்கு மட்டுமின்றி கடற்தொழிலாளர்களுக்கும் நிறையவே பாதிப்புகளை ஏற்படுத்துகின்றன. இத்தகைய செயல்பாடுகளை நிறுத்தும் வகையில் ராஜதந்திர மட்டத்தில் நாம் பல செயல்பாடுகளை முன்னெடுத்து வருகின்றோம். இருதரப்பு கடற்தொழிலாளர்கள் மற்றும் அரசு தரப்பு பேச்சுவார்த்தைகளை முன்னெடுத்தும் சட்ட ரீதியிலான நடவடிக்கைகளை முன்னெடுத்தும் விழிப்புணர்வுகளை ஏற்படுத்தியும் நட்பு ரீதியிலான நகர்வுகளையும் முன்னெடுத்து வருகின்றோம். இதனை அறிந்தும் அறியாத சிலர் நான் இலங்கை மற்றும் தமிழ்நாட்டு கடற்தொழிலாளர்களை மோதவிட்டு வருவதாக கதை அளந்து கொண்டிருக்கின்றனர். பேரளவில் சாணாக்கியத்தனம் இருந்தால் போதாது, அது மூளையிலும் இருக்க வேண்டும். தமிழகத்திலிருந்து எல்லை தாண்டி நமது கடற்பரப்பில் கடற்தொழிலில் ஈடுபடுவதற்கு சட்டவிரோதமாக வருபவர்கள் எமது கடற்படையினர் சட்ட ரீதியில் கைது செய்கின்ற பொழுது தமிழக கடற்தொழிலாளர்களை சிங்கள கடற்படையினர் அல்லது சிங்கள இராணுவத்தினர் தீங்கு விளைவிப்பதாகவும் தாக்கி துன்புறுத்துவதாகவும் தமிழகத்தில் ஒரு கருத்துருவாக்கம் முன்னெடுக்கப்பட்டு வருகின்றது. இது தவறானதொரு கருத்தொன்று. இந்த பிரச்சனையானது தமிழக கடற்தொழிலாளர்களுக்கும் இலங்கை கடற்படையினருக்கும் அல்லது இலங்கை இராணுவத்தினருக்கும் இடையிலான பிரச்சனை அல்ல என்றும் இப்பிரச்சனையானது இந்திய 70 மடி வலை படகுகளில் வருவோருக்கும் இலங்கை தமிழ் கடற்தொழிலாளர்களுக்கும் இடையிலான பிரச்சனையே என்றும் இலங்கை தமிழ் கடற்தொழிலாளர்களை அவர்களது வளங்களை உபகரணங்களை வாழ்வாதாரங்களை பாதுகாப்பதற்காகவே இலங்கை கடற்படையினர் மற்றும் இராணுவத்தினர் முனைகின்றனர் என்றும் நான் இந்திய தரப்பினருக்கு தெளிவாக எடுத்துரைத்து வருகின்றேன். ஆகவே இந்த பிரச்சினை குறித்து கருத்து தெரிவிப்போர் தெளிவற்ற நிலையில் அல்லது தெளிந்தும் தெளியாத நிலையில் வெறுமனவே கதைகளை கட்டக்கூடாது என்பதை தெரிவித்து நாடு வீழ்ந்தாலும் தாம் விடக்கூடாது என நினைத்து அரசியலில் எமது ஜனாதிபதி அவர்கள் கூறியது போன்று நான் விழுந்தாலும் நாடு விழக்கூடாது என்று நினைத்து எமது ஜனாதிபதி அவர்கள் முன்னெடுத்து வருகின்ற இந்த நாட்டு மக்களின் நலன் சார்ந்த முயற்சிகளுக்கு அனைத்து தரப்பினரும் ஒத்துழைப்பு வழங்க வேண்டும் என கோரி எனது உரையை முடிக்கும் முன்பு இங்கு எனக்கு முன்னால் கூறிய ஒரு உறுப்பினர் கௌரவ அமைச்சர் அலி சப்ரி அவர்களது கூற்று தொடர்பாக கூறியிருந்தார். அதாவது எங்களுடைய அரசாங்கத்தை பொறுத்த வகையில் நான் அதனுடைய கடற்தொழில் அமைச்சராக இருக்கின்றவன் என்ற வகையில் என்னுடைய நிலைப்பாடு தெளிவானதும் உறுதியானதும், அதாவது எந்த வகையிலும் இந்திய 70 மடி படகுகளுக்கு எந்த வகையிலும் எங்களுடைய இலங்கை கடற்பரப்பினில் இடமளிக்க மாட்டோம் என்ற உறுதியை நான் ஏற்கனவே சொல்லி வந்திருக்கின்றேன். அதை தடுப்பதற்கான பல நடவடிக்கைகளும் ஈடுபட்டிருக்கின்றேன். அது தொடரும் என்பதை கூறி நன்றிக்கு எனது வாய்ப்புக்கு நன்றி கூறி
விடைபெறுகின்றேன்.
கரு முலாசனாரோட மந்திரி துமனி ஜாத்தியாந்தர முள்ளியார முதலே நயப்பிரமாண அனுமத வீம ஹேத்து கொட்டகின ரத்திஞ பத்து பத்து குறுப்பு மினிசு ஹிட்டிய ரட்டாக் லோக்கி தீயணும் தீயன்னு மங்கித்தன் விதியிட்டு லங்காவு வித்தராய் இவாகி மம்ம அந்த தெக்க சபார பிரதேசங்கள் ஆண்டுவே மந்திரித்துமல்ல பேனர் ரஹிமதால திபுனா ඒ මුල්‍ය අයර මුදලින් ණය ටික ලබාගත්තු ජනාධිපතිතුමාට ආරගලොන්ට මේගලොන්ට ප්‍රණාමය පුද කරනවා. මුල්‍ය අයර මුදල වුණත් කාටත් නොපෙනෙන්න හිනා වෙනවා ඇති මේ ජවනිකා දිහා බලලා. ගරු මුලාසන අරූඪ සභාපතිතුමනි, පළවෙනි අදියර තමයි දැන් මේ මුල්‍ය අයර මුදලත් එක්ක යන ක්‍රියාවලියේ පළවෙනි අදියර තමයි දැන් මේ සිදුවෙමින් තියෙන්නේ. දෙවැනි අදියරේ තමයි ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ ක්‍රියාවලිය ආරම්භ වෙන්න ඕනේ. විදේශීය ණය වගේම දේශීය ණයත්. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගියාම තමයි අපේ රටේ මුල්‍ය පද්ධතියට බැංකු පද්ධතියට දැවැන්ත හානිකර බලපෑමකට ලක් වෙන්න වෙන්නේ. නමුත් මේ ආශ්වාදයෙන් ඉන්න වෙලාවේ කොහොමත් අපි බොහොම දුර දකින්න මිනිස්සු නෙවෙයි අපේ රටට මේ ඉරණමට වැටෙන්න ඒකත් එක හේතුවක්. ළඟ විතරයි අපි බලන්නේ මේ මුල්‍ය අර මුදලත් එක්ක මේ යන ක්‍රියාවලියේ කෙලවරදී රටපත් වෙන්න පුළුවන් මීටත් වඩා අමාරු සහ අසීරු අඩියකට. මේක මම නෙවෙයි කියන්නේ, ග්‍රීසියේ හිටියා මීට කලින් මන්ත්‍රීතුමියගේ කතාවෙදිත් කියුණා. ග්‍රීසියේ හිටියා මුදල් ඇමතිවරයෙක් යානිස් වරුෆකිස් කියලා. එතුමා තමන් දරපු මුදල් ඇමතිකමෙන් අයින් වුණා මේ IMF ෆුටපටේ හින්දා. ඒ අයින් වෙච්චේ මුදල් ඇමතිතුමා ලංකාව ගැන කියනවා, ශ්‍රී ලංකාව තිත්ත බෙහෙතකයයි සිතා වසපානය නොකළ යුතුයි කියලා. ඔහුට අනුව මේ පානය කරමින් ඉන්නේ ශ්‍රී ලංකාව වස. හැබැයි තිත්ත බෙහෙතක් කියලා හිතාගෙන. ඔහු ඉතාම හොඳින් පැහැදිලි කරනවා ග්‍රීසියේ ඇතුලේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදයට IMF දොස්තරට කියලා ගත්තු බෙහෙත්වලින් ඇතිවෙච්ච මානුෂවාදී අර්බුදය කොතරම් ගැඹුරු සහ බරපතල එකක්ද කියලා ඔහු අවධාරණය කරලා පෙන්නලා තියෙනවා. එතුමා කියන විදිහට ග්‍රීසිය 2010, 2015, 2016, 2018 කියන වර්ෂවල ජාත්‍යන්තර මුල්‍ය අර මුදල වෙත ගියත් කිසිම යහපතක් ග්‍රීසියට සිදු වෙලා නැහැ, අයහපතක් මිස. ඒ වගේම මේ හිටපු මුදල් ඇමතිවරයා කියනවා, අන්තිමට ජාත්‍යන්තර මුල්‍ය අර මුදල කියපු කොන්දේසි ක්‍රියාත්මක කිරීමට යාමෙන් ග්‍රීසියට සිද්ධ වුණේ කබලෙන් ලිපට වැටෙන්න කියලා. අපි නෙමෙයි කියන්නේ හිටපු මුදල් ඇමතිවරයා. ඒ වගේම මීට පෙර කියුණා වගේ අන්තිමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සිද්ධ වුණා ග්‍රීසියේ වැසියන්ගෙන් සමාව ඉල්ලන්න තමන් අනුගමනය කරපු ප්‍රතිකර්ම හේතු කොටගෙන ග්‍රීසියේ ජනතාව පත්වෙච්ච අන්ත අසරණ ඉරණම ගැන මානුෂවාදී ඒකේද වාචකයකට අදාළව. ආජන්ටිනාව දිහා බැලුවමත් අපිට ඕන තරම් ඒ වර්ගයේ උදාහරණ හොයාගන්න පුළුවන්. අපි දන්නවා ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි, නොබෙල් ත්‍යාගලාභී අර්ථශාස්ත්‍රඥයෙකු වෙන ජෝසප් ස්ටිග්ලිට්ස් ඔහුගේ තියෙනවා ග්ලෝබලයිසේෂන් ඇන්ඩ් ඉට්ස් ඩිස්කන්ටෙන්ට්ස් කියලා පොතක්. ඒකේ ඔහු IMF එක හඳුන්වන්නේ ලෝකයේ දුප්පත්ම රටවල අසාර්ථක ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ මූලික වරදකරු ලෙස. ඒ නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥ කියන්නේ දුප්පත්ම රටවල අසාර්ථක ආර්ථික ප්‍රතිසංස්කරණ අනුගමනය කරපු මූලික වරදකරු තමයි ජාත්‍යන්තර මුල්‍ය අර මුදල කියලා. එතුමාට අනුව ජාත්‍යන්තර මුල්‍ය අර මුදල රටකට ණය දීමට නම් එයාගේ කොන්දේසි ලෙස බදු ඉහළ දැමීම, පොලී අනුපාත ඉහළ දැමීම, ආනයන ලිහිල් කිරීම, පෞද්ගලීකරණය, ප්‍රාග්ධන වෙළඳපොළ විවෘත කිරීම, නීති සීමා ලිහිල් කිරීම වැනි බරපතල කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කරනවා. ඒ කොන්දේසි වලට අවනත වෙලා ක්‍රියාවට නැංවීමෙන් කෙටිකාලීනව විශාල වියවුලක් නොපෙනුනත් දිගු මධ්‍යකාලීනව හා දිගු කාලීනව බරපතල වියවුලකට මුහුණ දෙන්න වෙනවා. මම ඒකයි කිව්වේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට යාම විසින් අපේ රටේ මුල්‍ය පද්ධතියට අත් වෙන්න තියෙන ඉරණමත් ඉතාම බරපතල ඉරණමක්. ඒ නිසා මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවට සහය දෙන්නත් මේ විදිහම කොන්දේසි මාලාවක් තමයි ඉදිරිපත් කළ තියෙන්නේ. දැන් ඒක උදාහරණයක් මම කියන්නම්. මහ බැංකුව ස්වාධීනකරණය කිරීම. දැන් මැතිවරණ කොමිසම ස්වාධීන වෙන්න ඕන. ඒකට තියෙන්නේ කලින් කලට නිසි පරිදි මැතිවරණ පවත්වන්න. පක්ෂග්‍රාහී නොවි. හැබැයි මහ බැංකුව කියන එක කොහොමද පරම ස්වාධීන ආයතනයක් වෙන්නේ? මහ බැංකුව රාජ්‍ය කොටසක් නෙමෙයිද? මැතිවරණ අමාත්‍යංශය කියලා අමාත්‍යංශයක් නැහනේ. ඒ නිසා මැතිවරණ ඇමති කියලා ඇමති කෙනෙකුත් නැහැ. මැතිවරණ කොමිසම ස්වාධීනයි. ඒක හරිය ඒක වෙන්න ඕන. මහ බැංකුවට එහෙම පරම ස්වාධීනත්වයක් ඕ දැන් මේ ඉදිරිපත් කරලා තියෙන IMF කොන්දේසි වලට අනුව පනත මහ බැංකුව රාජ්‍යයට වග කියන්නේ. ඒ පනත කොච්චර අපූරු පනතක්ද කියනවා නම් මහ බැංකු නිලධාරීන් බදු වලින් නිදහස් කරන්න කියලා තේ පනත තියෙනවා. ඉතින් මේ පරම ස්වාධීනත්වය හැදුවම වෙන්නේ මහ බැංකු රාජ්‍යයට නෙවෙයි අයිති වෙන්නේ රාජ්‍යයෙන් බාහිර බලවේග වලට. එයාගේ පාලනයට නතු වෙන්නේ. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ එක එක උත්තරයක් දැන් මහ බැංකු වගේ ආයතනයක් ආර්ථිකයේ හදවත වගේ. එතනින් තමයි මුල්ලේ ප්‍රතිපත්ති ගොඩක් ඒවා තීන්දුව වෙන්නේ. ඒක එතන ඉන්න කවුරු හරි නිලධාරී ටිකකට විතරක් කරන්න පුළුවන් කාර්යයක්ද? දේශපාලන මඟ පෙන්වීමක් අවශ්‍ය නැද්ද? කලින් කලට පාලන තන්ත්‍ර වෙනස් වෙනකොට ඒ පාලන තන්ත්‍රයන්ගේ ප්‍රතිපත්තිමය උපාය මාර්ගික වෙනස්කම් අනුව ඊට අනුව ඒවා වෙනස් විය යුතු නැද්ද? වෙන්න ඕනා. දැන් මේ මේ තියන්නේ මේ අද මේ තියෙන ආණ්ඩුවේ ප්‍රතිපත්තියට වෙනස් වෙන තව ආණ්ඩුවක් අනාගතය આવුවොත් ඒ ආණ්ඩුවට පුළුවන්කම තියෙන්න ඕනේ අලුත් ප්‍රතිපත්තියට අනුව මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය අලුත් කරගන්න. ඒක බැරි නම් ඒ කියන්නේ මහ බැංකුව රට රැසියටත් වගේ කියන ආයතනයක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම වගින් මේ අවුල තව වියවුලක් වෙනවා මිසක් මේ අර්බුදයෙන් අපිට ගොඩ එන්න මාවතක් පෑදෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි තව හේතුවක් තියෙනවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් ලංකාවට සහාය දෙන්න ඉදිරිපත් වෙන්න මේ ක්‍රියාවලියට ඉදිරිපත් වෙන්න. අපි දන්නවා ගරු මුලස්සන ආරූඪ මන්ත්‍රීතුමනි අපේ ණයතොගෙන් ශ්‍රී ලංකාව අරගෙන තියෙන විදේශීය ණයතොගෙන් 136%කට වැඩි ප්‍රමාණයක් අපි අරන් තියෙන්නේ ස්වෛරී බැඳුම් කරවලි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරවලි එක්කෝ ඇමරිකානු මුල්‍ය ආයතන එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය මුල්‍ය ආයතන එහෙම නැත්නම් ජර්මනිය මුල්‍ය ආයතන මේ වගේ මුල්‍ය ආයතන වලින් තමයි HSBC බැංකුව ඒක බ්‍රිතාන්‍ය. එතකොට මේ වගේ ඒවෙන් තමයි මේ අපි 106ට හෝ ඊට වඩා වැඩි පොලියට සහනකාල නැති ඒ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරගත්තේ. ඒ ආයතන ඔක්කොම තමයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ස්වාමීන්. ඒ නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බලන්නේ දැන් අපි අරන් තියෙන ණයතෝගෙන් 136යි ස්වෛරී බැඳුම් කර ණය. හැබැයි අපිට ගෙවන්න වෙලා තියෙන පොලියෙන් 176ක් ඒ ස්වෛරී බැඳුම් කරවලට ගෙවන පොලිය. 176ක්. එතකොට කල්පනා කරලා බලන්න දැන් මුල්‍ය අරමුදලට ඕනේ වෙන මොකක්වත් නෙවෙයි. ඒගොල්ලෝගේ ස්වාමීන් ඉන්නවා මෙන්න මේ මං කියපු අර ස්වෛරී බැඳුම් කර දීපු HSBC ඇතුළේ ඒ මුල්‍ය ආයතන. ඒ ආයතන ණය ගෙවා ගන්නට හැකි ආකාරයේ තත්වයකට මහජනය කොතෙක් පීඩාවටපත් කළා හරි බදු පිට බදු ගහලා හරි පොලි අනුපාත ඕන තරම් ඉහළ දාලා හරි ඒ කරන්න මහ බැංකුව පට්ට ස්වාධීන කරලා හරි රටේ දේශීය බැංකු කඩා වැටිලා හරි ඒ මොනවා වුණත් කමන්නේ මෙන්න මේ ණය පොලි වාරිකෙන් 176ක් තියෙන්නේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරවලට ගෙවන්න තියෙන ණය පොලිය. අන්න ඒක ගෙවන්න පුළුවන් ලෙවල් එකකට මේක උසල ගන්න. ඒකෙදි සමාජයට රටේ ආර්ථිකයට එහෙම නැත්නම් රටවැසියට වෘත්තිකයට ගොවියට අනිත් මිනිස්සුන්ට උන්ට නිරාහාරව මැරෙන්න වෙනවද? මොකද්ද අත්ත නිර්ණම කියන එක මුල්‍ය ආරමුදලේ මහත්තුරුන්ට වැදගත් වන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ දැන් අපි ණය ගෙවා ගන්න බැරුව බංකොලොත් රටක් කියලා ප්‍රකාශයට පත් කරා. බංකොලොත් රටක් කියලා ප්‍රකාශයට පත් කරන දින රටේ අපි ණයක් ලැබුණම රතිඤ්ඤපත්තු කරා. ඒ ණය ලැබුණම රතිඤ්ඤපත්තු කරනවා නම් පහුගිය අවුරුදු ඔය 20-30 මා අපිට රතිඤ්ඤම තමයි පත්තු කරගෙන ඉන්න වෙන්නේ. වෙන මොනවත් කරන්න වෙන්නේ නැහැ. මේ ගමන මේ ප්‍රපාතයට වැටුනේම මේ ණය උගුලේ අපි හිරෙවෙච්ච හන්දා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තමයි හොයලා බලන්න ස්වෛරී බැඳුම් කරවලින් ණය ගන්න කිව්වේ මුලින්ම. ඒ ඒ ඒ මාදිලිය හඳුනලා දුන්නේ මොකද හේතුව අපි මොකද මැදි ආදායම රටක් කියන ලෙවල් එකට ආවයි කිව්වා. ඊට පස්සේ අපිට දුප්පත් රටක් වලට ලැබෙන විදිහේ ණය ගැනීමේ ක්‍රම ඇහිරුණා. ඉතින් අපි මැදි ආදායම රටක් වුණා ඒ නිසා අර ප්‍රවාහ වලින් ණය ගන්න බැරි වුණා. ඒත් අපේ වියදම් අපි අඩු කළේ නැහැ. අපිට පුරුදු ජීවන රටාව ඒක අපි ආතල් එක කඩා ගන්න ගියේ නැහැ. අපි ඒව හැමම අරගෙන ගියා. එතකොට යද්දි වෙන රෝල ගහ ගන්න ණය තුනම අන්න එදා තමයි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරවලට මාරුනේ මුලින්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ඒ යුද්ධයේ පවතින සමයේ ඩොලර් බිලියන් 3යි ගානක් අරන් තියෙනවා. ඊට පස්සේ දැන් ඔබතුමාලා හොයාගත්තු අලුත් දොස්තර මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයා යහපාලන කාලේ ඩොලර් බිලියන් 12.5ක් අරන් තියෙනවා. හේතුව ඒක. ඒ 12.5යි අර 3.0 ගානයි අපේ ණයතොගේ තිබ්බේ නැත්තම් මේ ණය පොලිය වාරිකෙන් 176ක්ම අඩු වෙනවා.
ඒ ණය පොලිවාරකෙන් 170ක් අඩු වුණයි කියන්නේ අපිට ණය ගෙවාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒක බැරි කරගත්තේ මෙන්න මේ ජාත්‍යන්තර ස්වෛරි බැඳුම් කරවලින් අධික පොලියට ණය තුගේ 130ක පමණ ණය තුගයක් මුළු ණය තුගෙන් ඇති කරගත්තා හන්දා. ඉතින් ඇත්ත කතාව රෝග නිදානේ වික්‍රමසිංහ ජනාධිපති අගමැතිතුමාගේ කාලේ ඒ ආණ්ඩුවේ රෝග නිදානේ හැදුවේ. දැන් එතුමා තමයි දොස්තර වෙලා තියෙන්නේ. එතුමා දොස්තර වෙලා ඊට පස්සේ මුල්‍ය ආරම්භතල තමයි මුලින්ම ශ්‍රී ලංකා රාජ්‍යයට කියන්නේ ජාත්‍යන්තර ස්වෛරි බැඳුම් කරවලින් ණය ගන්න වෙන තැනකින් ගන්න බැරි නම් කියලා. ඒ වෙලෙත් කරා. දැන් මුල්‍ය ආරම්භතල අතටම ජාත්‍යන්තර වෙද මහත්තයාගේ භූමිකාව ඇවිල්ලා තියෙනවා. දේශීය වෙද මහත්තයා ජනාධිපතිතුමා එක බාර ගන්න තියෙනවා. මම දෙක මේ සමාජ මාධ්‍යවල තියෙනවා ගරු මූලාසනවල මන්ත්‍රීතුමනි, මේ ජාත්‍යන්තර මුල්‍ය ආරම්භතලට මුලින්ම ගියේ මේ වර්තමාන ජනාධිපති නෙවෙයි බැසිල් රාජපක්ෂ මුදල් ඇමති කාලයේද. දැන් ඒගොල්ලෝ හිතන් ඉන්නේ මේ වෙන ගෞරවයට කාරණයක් කියලා. දැන් ග්‍රීසිය මුදල් ඇමතිකමක් දාලා අයින් වුණා. මේ මගුල කරන්න බෑ, මට බෑ මේ රටේ මිනිසුන්ට මේ දුක දෙන්න කියලා. මේ හිටපු මුදල් ඇමති රනිල් නෙවෙයි ඒක ගලේ මම කියලා ඉන්න කපුටු කටවුන්ට කියලා පෝස්ට් හදලා දා ගන්නවා. මෙහෙම පරිකල්පනයක් තියෙනකොට මේ රටකට හරියයිද? ඒ නිසා ඒ විතරක් නෙවෙයි. දැන් ඔබතුමා දන්නවා නයෝමි ක්ලේන්කිල් ලේඛිකාව, සුපකර ලේඛිකාව ඩිසාස්ටර් කැපිටලිසම් කියලා ආපදා ධනවාදය කියන අදහස මතු කරලා තියෙනවා. ෂොක් ඩොක්ට්‍රින් කියන ඇලිපු පොතේ. ඒ ආපදා ධනවාදය කියන එකෙන් ඉදිරිපත් කරන්නේ අර්බුදය හදනවා, ඒක වර්ධනය කරනවා. වර්ධනය කරන තත්වකදී මිනිස්සු නිර්වින්දනය වෙනවා. මොනවද වෙන්නේ මොනවද නොවෙන්නේ කියලා තේරුම් ගන්න බැරි වෙනවා. නිර්වින්දනය වෙන තත්වයක් ඇතුළේ S2 ආය අරින්න කලින් දඩබඩ ගාලා කරගන්න තියෙන ඔක්කොම ටික කරගන්නවා. ඕක තව විදියකට කිව්වා නව ලිබරල් වාදයේ විශ්වාස කරන අයගේ ගුරු දේවතාවන් හැටියට සැලකෙන මිල්ටන් ෆ්‍රීඩ්මන් කියන විද්වතා. ඔහු කියනවා නිර්වින්දනයට ලක් වී ඇති ජනයා PVS විවෘත කිරීමට පෙර සියල්ල සිදු කළ යුතුයි. දැන් මේ වෙන්නේ එක මට තියෙනවා බරපතල සැකයක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා දැනගෙන හිටියා එතුමා ඩොලර් බිලියන් 12.5ක් ණයතොගයට ස්වෛරි බැඳුම් කරවලින් එකතු කරපු නිසා මේ රෝල කොහේ හරි දැන් ගිහිල්ලා හිර වෙනවා කියලා. ඒක තේරුම් ගන්න බැරි තරම් ඥානයක් නැත්තේ නෙවෙයි. ඊළඟට එයා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවෙන් එන්න හිටියත් එන්න නැතුව ගොඩක් කල් හිටියා අවුරුද්දකට වඩා. එයා ආවේ මේ අර්බුදයට ටිකක් කිට්ටු කරලා පිපිරෙන ආසන්න කාලේ. ආපු කාලේ ඉඳන් එයා බොහොම සත්ගුණවත් බෝධිසත්ත්ව ගුණෝපේත විදිහේ කතා තමයි කරේ. මේ අපි ඔක්කොම එකතු වෙලා මේ හැමෝම මේ රට ගැන හිතන්න ඕන ඔන්න ඔහොමගේ හරි හොඳ කතා. කලින් අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දන්න රනිල්ගේ කතා නෙවෙයි, හරි හොඳ රනිල් කෙනෙක්ගේ කතා දැම්මා. ඇවිල්ලා මාස දෙක තුන යනකොට මෙන්න ආර්ථිකයේ පිපුරුමක්. පිපිරෙනකොට එතුමගේ අතට අගමැති කම ආවා. ඊට පස්සේ අගමැති වෙලා මොකද කිව්වේ BBC එකත් එක්ක කතා කරද්දී? සංචාරකයන්ට ඔබ විදේශිකයන්ට ඔබ මොකද කියන්නේ? ශ්‍රී ලංකාවට එන්න ඇවිල්ලා අරගලයට සම්බන්ධ වෙන්න. ගෝඨාගෝ ගමට එන්න. එතුමා අගමැති වෙලා කිව්වා නෑ නෑ ගෝඨාගෝගම තියෙන්න ඕනේ, ඒක අයින් කරන්න එපා, ඒක අයින් කරන්න එපා. එතකොට තේරුම් ගන්න බැරිද ගෝඨාගෝගමේ පළවෙනි හට් එක ගැහුවේ කවුද? එක්සත් ජාතික පක්ෂයේ ආසු මාරසිංහලා පළවෙනි හට් එක ගැහුවේ. ඒගොල්ලෝ ජනාධිපති වුණා විතරයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊට පස්සේ නෙලන්න පටන් ගත්තා. ඒක වෙන කතාවක්. එතුමට ඕන ටාගට් එකට ගියාට පස්සේ එතුමා මොන ගෝටගෝගමද? දැන් ගෝටගෝනේ
ඔබට වර්තමාන විනාඩි දෙකක් තියෙනවා.
හොඳයි. ඒ නිසා අද මේ යන්නේ අපි හිතනවා මේවා මේ වලක්ව ගන්න බැරි වුණා රෝමෙව කියලා අපි එක එක විග්‍රහවල හිටියට අපේ ආර්ථිකය අද හසුරුවන්නේ අපි නෙවෙයි. ජනාධිපතිතුමාට කියන සිද්ධ වෙන වෘත්තිකයන්ට අපි IMF ප්‍රෝග්‍රෑම් එක මාස 6න් 6ට සමාලෝචනය කරනවා. ඒ ඊළඟ මාස 6 සමාලෝචනයේදී ඕගොල්ලෝගේ ඉල්ලීම ඒගොල්ලන්ට කියලා බලන්න. ඕගොල්ලොත් එන්නේ ඒකට සහභාගී වෙන්න. ඔන්න වැටිච්ච තැන. මේක වොෂින්ටන් වලින් දැන් පල්ලේ වෙන්නේ. ආර්ථිකය විතරක් නෙවෙයි. මෙහෙම ගියොත් ආරක්ෂාවත් ඒ පැත්තට යනවා. මෙහෙම ගියොත් අනෙක් මොකද මේ අපේ රට පිහිටීම අතින් ඉතාම වැදගත් උපාය මාර්ගික ස්ථානයක තියෙන රටක්. ඒ නිසා අපේ රටේ දේශපාලඥයෝ ඉන්නවා ඒ අයව මෙහෙවන්නේ තානාපති කාර්යාලවලුයි. ඒ අයව හසුරුවන්නේ තානාපති කාර්යාලවලුයි. ඒ නිසා ඒ එහෙම ඒම තත්ත්වයට වැටිච්ච රට මහජනයා නිර්වින්දනයට ලක් කිරීම මගින් දැන් තමුන්නාන්සලාට ලාභ ලබන ටෙලිකොම් එක දෙන්න යනවා සුභාස්කර නලිරාජට ලාභ ලබන ලංකා හොස්පිටල් එක දෙන්න යනවා රජයේ කොටස් ටික සුභාස්කර නලිරාජට මට උහු දෙමළ වීම ප්‍රශ්නයක් නැහැ දෙමළ වීම නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ ඔහුගේ ඓතිහාසික පසුබිම ඒ කෙසේ වෙතත් කාට දුන්නත්
බැලන්ස් කරලා තියෙන
කාට දුන්නත් මේ අන්තිමට අපේ ලාභ ලබන ටිකයි යන්නේ අලාභ ලබන ටික කරගහගෙන යන දිගටම නොන්ඩි ගහ රාජ්‍ය මහජනයාට සිද්ධ වෙනවා ඒ නිසා මේ යන්නේ මේ ආපදාව තමන්ගේ උපාය මාර්ගික අවශ්‍යතාව වෙනුවෙන් දැනුවත්ව පාවිච්චි කිරීමක් මේක අපරාධයක්
කාලය අවසන්
මේ අපරාධයට ඉඩ දිය යුතු නැහැ කියන කවදාරණය කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා ඔබතුමාට ස්තුතියි
ඔබ ස්තුතියි ගරු ගුණතිලක රාජපක්ෂ මැතිතුමා ඔබතුමාට විනාඩි 12ක කාලයක් තියෙනවා
මුල් ආසනයේ ඔබන කර්මාන්තිතුමනි මේ ඉස්සර කතා කරාර අකුරු තුනේ පක්ෂේ මොන හේරද්ද එතුමා කිව්වා මේ රට විනාශයට පත් කරේ මේ ආණ්ඩුව කියලා. එතකොට එතුමා දන්නේ නැද්ද දන්නේ 1971 81 89 ඒ වගේම 22 විතර 20යි 22 මේ රටට කරපු හානිය අපේ පක්ෂයද කරේ නැත්නම් ඒගොල්ලන්ගේ පක්ෂයද කරේ කියන එක එයාට එයාගේ හෘද සාක්ෂියෙන් අහන්න කියලා මම මතක් කර හිටනවා. විශ්වවිද්‍යාල දරුවෝ පාර්ට දාල අදත් මේ රට අරාජික කරන්න උත්සාහ දරන මේගොල්ලන් මෙතන අද සුද්ධෝදනලා වගේ කතා කිරීම මහා හිරිකිතයක් අපිට. ඒ කෙසේ වෙතත් අපි දන්නවා අපේ රටට සර්වජන ඡන්ද බලය ලැබුණට පස්සේ අපේ දේශපාලන ඉතිහාසයේ කිසිම දවසක මේ වගේ අර්බුදයක් මේ රට තුළ අපි දැකලා නැහැ. රට ඇතුලේ ඉන්න හතුරොත් රටින් පිට ඉන්න හතුරොත් ඒ වගේම නොඑක් විවිධ ජාතිවාදී ආගම්වාදී බෙදුම්වාදී සතුරෝ තමයි පහුගිය කාලේ මේ රටේ විනාශයට මඟ පෑදුවේ. ඒ වගේම මේ රටට හෙනයක් හෝ එන්ජිඕ නඩ මේ රටට කළ විනාශ වගේම මේ ඇට උවමනා වුණේ අර ලිබියාවේ කර්නල් මුහම්මද් ගඩාපි මරා දැම්ම වගේ ඒ වගේම ඉරාකේ සදහම් හුසේන් ජනාධිපතිතුමා මරල් දැම්ම වගේ කට්ටියක් බෙහෙත් ලැහැත් වෙන හිටියා අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මරල කබයක් ලැහැති කර හිටියා පාරේ ඇදගෙන යන්න ඒක තමයි මේගොල්ලන්ගේ ප්ලෑන ඒ ප්ලෑන ක්‍රියාත්මක කරන්න මේ අය කාපු වලි අපි නොදන්නවා නෙවෙයි එහෙම අය තමයි අද මෙතෙන්ට ඇවිල්ලා මේ රට විනාශුන ආකාරයේ ගැද සුද්ධෝදනලා වාගේ කතා කරන්නේ මේ වාගේ මොහතක තමයි රටේ මූලික වගකීම බාරගන්න කිසි කෙනෙක් නොහිටපු අවස්ථාවක මේ රට බේරගන්න නායකෙක් නැති වෙච්ච වෙලාවක එක മന്ത്രി ධූරයක් පමණක් තියාගෙන කිසිම බියකින් සැකයකින් තොර රටේ ප්‍රධාන වගකීම කටගත්ත වර්තමාන ජනාධිපති. ඒ ගැන අපි සතුටු වෙනවා. ඒ වෙලාවේ රටේ මිනිස්සුන් තිබුණේ මහා ත්‍රස්තවාදය. මේ ත්‍රස්තවාදය මේ රටින් තුරන් කරලා අද රට හුස්මක් ගන්න මේ වෙලාවේ රටේ ජනතාවට යම් සහන සැලසීමක් තිබෙන මේ වෙලාවේ අද නොයෙකුත් කයිකතන්දර වර්ජන රැල්ලක් දියත් කරලා ජන ජීවිතයේ නැවත පරණ තත්ත්වයට ගේන්න මේ පිරිසක් දඟලන බව රාසක් නොවේ. නමුත් එහෙම ඒ අය වලි කෑවට එයාට මං හිතන්නේ නැහැ. අද රටේ මිනිස්සු තීරුම් අරගෙන තියෙනවා පහුගිය කාලේ වෙච්ච සිදුවීම් දිහා බලලා නැවතත් මේ රට මේ ගංගාවක් කරන්න ජනතාවගේ කැමැත්තක් නැති බව. ඒ අනුව මේ රට ඊයේ පෙරේදා වෙනකොට අපි ජනාධිපතිතුමා ඒ කාර්ය මණ්ඩලය ගොඩක් වේශ මහන්සි වෙලා අපිටත් ඉස්සර IMF ඉල්ලපු පකිස්තානයේ තාම ගන්න බැරුණා. එතුමාගේ දැඩි කැපවීම මත නිලධාරීන්ගේ අපිට මේ IMF මුදල් ලැබුණ එක යම් සහනයක්. අපි කියන්නේ නැහැ 100% මේකෙන් සියලු ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා. නමුත් රට තිබුණු ආකාරයෙන් ටිකක් ඉස්සරහට යන්න මේ මුදල් පාවිච්චි කළ රටේ අහිංසක ජන ජීවිතේ යථා තත්ත්වයට පත්කරන වෙරද දරන බව අපිට පැහැදිලි. ඒ නිසා මේ තත්ත්වය තුළ අපේ රුපියල දැන් ඉහළට ගිහිලා තියෙනවා. ඩොලරේ ක්‍රමක්‍රමයෙන් පහළට ගිහිලා තියෙනවා. ඒ නිසා අපිට හිතා ගන්න පුළුවන් මේ මුදල් ලැබුණයින් පස්සේ රටේ ස්ථාවර තත්ත්වයකට පත් වෙමින් සිටින බව. ඒ නිසා අපිට විදුලි බල බලශක්ති අමාත්‍යතුමා මතක් කරයි තමයි කතාවේදී විදුලිය සම්බන්ධ ප්‍රශ්නය අපි කාටත් බලපාන ප්‍රශ්නයක්. ඒ නැවත ඒ විදුලිය ගාස්තු ඉර දැම්ම ගාස්තු නැවත පහත දාන බවට එතුමා ප්‍රතිඥාවක් දුන්නා. ඒ වගේම රුපියල ශක්තිමත් වීම සමගම ඩොලරේ පහත වැටීම සමග යම් ප්‍රමාණයක අපේ රටේ ජනතාවට බඩු මිල යම් ප්‍රමාණයක් අඩු වෙන බව අපිට පේනවා. ඒක දැන් පැහැදිලිව ගමනාගමනයේ ඇතුළු සහන යම් මට්ටමකට ඉදිරියට අපිට ලැබෙන බවට සංඥා නිකුත් වී තියෙනවා. ඒ නිසා මේ කුහකකම් වලින් මිදිල විපක්ෂයේ මේ වෙලාවේ රටක් හැටියට රටේ අනාගතය ගැන හිතල කුහක නොවි රජයට සහය දෙන්නේ කියලා මම හිතන්නේ ඊයේ අපේ ජනාධිපතිතුමා කතා කරා අපි අහගෙන හිටියා. හැබැයි විපක්ෂෙත් බොහොම හොඳයි ඉන්නවා. මම දැක්ක හර්ෂ ද සිල්වා මැතිතුමා කතා කරලා කිව්වා මේ IMF මුදල ලබා ගැනීම පිළිබඳව අපි කුහක වෙන්නේ නැහැ, අපි ඒ පිළිබඳව රජයට සහයක් දෙනවා කියලා එතුමා කිව්වා. අනේ ඒ වාගේ විපක්ෂයේ හොඳ මහතුරුත් නැතුවා නොවේ. ඒ නිසා ඇතැම් අයට හිතනවා මේ පෞගේ කාලේ රට ආරාජික තත්ත්වයට පත්වෙච්ච වෙලාවේ මේ IFM මුදල ලැබුණ නැත්තම් හොඳයි කියන පිරිසකුත් විපක්ෂයේ ඉන්නවා. මොකද ඒ අය කැමති මේ රට දවසින් දවස අගාධයට පත්වෙනවා දකින්න කැමති පිරිසකුත් විපක්ෂයේ ඉන්නවා. ඒ අයගේ සිහින බොද වුණ බව අපි ඊයේ පෙරේදා ඒගොල්ලන්ගේ මූණවලින්ම දැකගත්තා. මොකද ඒ අය හිතුවේ මේකත් නොලබුණා නම් තව තවත් රට අගාධයට යනවා. ඒත් එතකොට අපිට මිනිස්සුන්ට මොන වුණත් කමක් නැහැ, අපිට දේශපාලනය කරලා ඉස්සරහට එන්න පුළුවන් ඒ කියලා ඒ අය සිහින ලෝක හිටපු බව අපි හොඳාකාරව දන්නවා. ඒ නිසා අපි කිසිම දවසක උදව් නොකරපු ජනාධිපතිතුමා මේ වගකීම භාර නම් එතුමා දැන් රට යථා තත්ත්වයට පත් කරමින් යන මොහොතක මේ රටේ විපක්ෂයේ වගකිය යුතු විපක්ෂයක් හැටියට තමන්ගේ රාජකාරියේ ඒ හරිහැටි කරනවාද නැද්ද කියන එක ඒගොල්ලන් රටේ ජනතාවට කියන්න ඕන. දැන් අර මට ඉස්සරව දෙන්නෙකුට ඉස්සර කතා කරපු විජිත හේරත් මැතිතුමා කිව්වා ඒගොල්ලන් ඕන තරම් දේවල් කියනවා. නමුත් ඒගොල්ලන්ට මේ රට ඉස්සරහගෙන යන්න යෝජනා ඉදිරිපත් කරන්නේ නැහැ. ඒගොල්ලන් තියෙන යෝජනා විවේචනය කරනවා මිසක්ක ඉස්සරහට ගෙනියන යෝජනා එතුමාලා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙනම් අපි දැක්කා පහුගිය කාලේ මේ රට ආරාජිත කරපු සමහර උසස් නිලධාරීන් අද සේවාදිගු ඉල්ලාගෙන ජනාධිපතිතුමාට නොඑක් නොඑක් ආකාරයෙන් බලපෑම් කරන බව අපිට ඇහෙනවා එහෙම් මෙහෙම්. එසේ අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක්
තියෙනවා. පහුගිය කාලේ අරගල කාර්යයේ හරි හැටි ඩියුටිය නොකරපු අපි නම් වශයෙන් මුත් කියන්නම්. ඒ පොලිස් ප්‍රතිතුමා සහ හිටපු හමුදා ප්‍රතිතුමා ඒ වගකීම හරියට ඉෂ්ට සිද්ධ කරේ නැහැ. ඒ අය නොඑක් නොඑක් තානාපති කාර්යාලවල න්‍යාය පත්‍රවලට අනුව වැඩ කරපු බව දැන් රටේ ජනතාවට සක්සුදක්සේ පැහැදිලි. එසා ඒ කරපුවා ඒ කියපුවා ඒ අය පිළිබඳ වාර්තා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ කියලා අපි ඉතාමත් ගෞරවයෙන් අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම දූෂණකම් කරපු කොයි පැත්තේ හිටියත් අපේ පැත්තේ හිටියත් ඒ පැත්තේ හිටියත් ඒ අය නීති ඉදිරියට ගෙනල්ලා ඒ අයට දඩුවම් දෙන්න කියන එකත් අපි මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ඒ නිසා හටක් හැටියට මේ යන ගමනේදී අපිට නොයෙක් දුෂ්කරතා වලට මුහුණ දෙන්න සිදු වුණා. තව ඉස්සරහටත් යම් යම් දුෂ්කරතා අපිට ඇති වේ. ඒ ඇති වුණත් අපි රටක් හැටියට මේ රට ඉස්සරහට ගෙනියන්න අපි සියලු දෙනාගේම මේ රටේ පුරවැසියන් හැටියට ශ්‍රී ලාංකිකයන් හැටියට මම හිතන්නේ අපේ යුතුකමක් සහ වගකීමක්. ඒ නිසා අපි විපක්ෂයේ සමහර අයට කියන්නේ කටින් මතල හිටවනවට වඩා ඒ ක්‍රියාවෙන් තමගේ වගකීම ඉෂ්ට සිද්ධ කරන්න කියලා අපි බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
කාලය අවසන්
වෙනකොට අපේ ආර්ථිකය සාමාන්‍ය ජීවිතයත් අස්ථාවර කිරීමට විරදන අසිෂ්ට වැඩ වර්ජයක ගැනත් අපි මතක් කරන්න ඕනි. ඒක කාලය අවසන් නිසා මම ඊට වඩා කතා කරන්නේ නැහැ. ඉතින් මගේ කතාව මෙයින් අවසන් කරනවා.
ඔබතුමාගේ ගරු පාටලි චම්පික රණවක මැතිතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දිනේ පසුගියදා ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද මේ ජාත්‍යන්තර මූල්‍යාර මුදල පිළිබඳව ඒ ඉදිරිපත් කරන ලද වාර්තාව පසුබිම් කරගෙනයි අපි මේ කතා කරන්නේ. අද අපි හැමෝම අහවල් කාලේ ගත්ත ණය නිසා තමයි මේ අර්බුදය ඇති වුණේ, අහවල් කාලේ ඇති වෙච්ච ණය නිසා තමයි මේ අර්බුදය ඇති වුණේ කියලා අපි එකිනෙකාට චෝදනා කර ගැනීමක් තමයි මේ කරගෙන යන්නේ. අපි 1998 දී පහළ ආදායම් ලබන රටක සිට පහළ මැදි ආදායම් රටකට ඉහළට එස වුණා. ඒ නිසා දුප්පත් රටවලට ලැබෙන ණය ආධාර අපට ලබා ගන්න බැරි වුණා. එදා තමයි ආචාර්ය පී.බී. ජයසුන්දර රටේ අයවැය හිඟය පියවීම සඳහා ප්‍රථම වතාවට මේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර අඳුන්වා දුන්නේ. ඉන් පස්සේ අපි දන්නවා අපිට ආධාර ලබා ගැනීම සඳහා විවිධ ද්විපාර්ශ්වික රටවල් වල අඩුවක් තිබුණේ ජපානෙන්, චීනෙන්, කොරියාවෙන්. නමුත් අපි හදිසි තත්ත්වයන් යටතේ ඉතා විශාල වශයෙන් මේ අන්තර්ජාතික ස්වෛරී බැඳුම් කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර කියන ඒවා අපි ලබා ගැනීමේ අර්බුදය තමයි මේ තියෙන්නේ. අපි මේ බව බොහොම පැහැදිලිව මේ ණය ගෙවීම පිළිබඳ අර්බුදය හොඳින්ම දන්න නිසා තමයි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමන්ට තව අවුරුද්දක කාලයක් තියෙද්දී කලින්ම ජනාධිපති වර්ණයට 2015 ගියේ. ඒ වගේම 2016 අද හුඟක් දෙනෙක් කියන මේ අර්බුදය අපි කලින් කිව්වා කියලා. නමුත් මම තමයි එදා නිල වශයෙන් කැබිනට් මණ්ඩලයට 2016 මාර්තු මාසෙදී ශ්‍රී ලංකාවේ ණය ස්ථාවරත්වය පිළිබඳ ඩෙට් සස්ටේනබිලිටි පිළිබඳව ඒ වාර්තාවක් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාව 2023 වෙනකොට බංකොලොත් වෙන්න යනවා. ඒ නිසා මේ පිළිබඳ නිසි ඇගයීමක් කරන්න කියලා ඉල්ලීමක් කරේ. ඒ අනුව සහ තවත් දත්ත පද්ධතිය අනුව ඒ රජයේ ක්‍රියාත්මක වුණා. ඒ කියන්නේ මම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට, ඒ වගේම විශේෂයෙන්ම ආචාර්ය සරත් අමුණුගමට ස්තුතිවන්ත වෙනවා. අපිව ඒ අවස්ථාවේ බංකොලොත් භාවයෙන් මුදා ගැනීම සඳහා එදා අපිට යන්න සිද්ධ වුණා ජාත්‍යන්තර මූල්‍යාර මුදල ඉදිරියට. 2017 ජූනිවල ඉඳන් 2020 ජූනි දක්වා ඒ ව්‍යාපෘතිය තිබුණා. ඒකෙන් තමයි අපි බංකොලොත් භාවයේ මුදාගෙන සාමාන්‍ය තත්ත්වෙන් රට අරගෙන ගියේ විවිධ ගැටුම් මැද්දේ. මොකද වුනේ 2020 බලයට ආපු හැටියෙම 2019 ඒ රජය තීරණය කළා, ඒ ජනාධිපතිතුමා තීරණය කළා ඒ රජයේ හිට උපදේශකින් තීරණය කළා මූල්‍ය අරමුදලට පයින් ගහන්න. අද ඔය කතා කරන වීර කාව්‍ය කියන දේශමාමක කාව්‍ය කියන සියලු දෙනාම එදා උඩ දැම්මා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගැලවිලා මේ රට ස්වෛරීව ඉදිරියට යනවායි කියලා කියන්නේ. ඒ වගේම 2020 මාර්තු මාසේ මුල සතියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම් දුන්නා. ඔබේ ණය අස්ථාවරයි, ඔබ බංකොලොත් වෙන්න යන්නේ කියන ඒ නිල පණිවිඩය ලබා දුන්නා. අද හුඟක් දෙනෙක් කියනවා පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධ්‍යාංශ තොරතුරු ලැබිලත් ඒ ආණ්ඩුව ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ ජනාධිපති, ඒ ආරක්ෂක ඇමති, ඒ ආරක්ෂක ලේකම්ලා, පොලිස්පතිලා ඒ සම්බන්ධයෙන් වග කියන්න ඕනේ කියලා. එහෙමනම් මේ රටේ මේ ලෝකයේ ණය ස්ථාවරත්වයේ පිළිබඳ තියෙන ආයතනයේ ලැබුණලා දෙයි ලිපියට මොකද වුනේ? ඇයි ඒ පිළිබඳ වගකියුතු නිලධාරීන් ක්‍රියා නොකළේ කියන ගැටලුව එනවා. ඒ අපරාධය නිදහසෙන් පස්සේ මේ රටේ සිද්ධ වෙච්ච විශාලතම ආර්ථික අපරාධය තමයි ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලිපිය නොතකා හැරලා අර ව්‍යාජ දේශමාමකත්වයෙන් ඉදිරියට යෑම. මෙවැනිම ලිපියක් මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ලිස්ට්‍රුස් මැතිනිය, එතුමිය අර විදිහටම නව ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ ගෝඨාභය රාජපක්ෂ වගේ බදු ඉවත් කළා. ඒ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට වගේ හොරෙන් ලියුම එව්වේ නැහැ, විවෘතවම ලියුම ඇරියා මහා බ්‍රිතාන්‍යයේ ඉතාම අර්බුදයක ඉන්නේ කියලා. දින කීපයක් ඇතුළත ඒ රජය පෙරළුණා. අලුත් රජයක් ආවා. ඒ අලුත් රජයට සිද්ධ වුණා පරණ බදු ගෙනල්ලා දැන් යන්තම් ඒ අර්බුදයෙන් ගැලවිලා ඉදිරියට යන්නේ. ඒතර මූල්‍ය අරමුදල එදා විවෘතව ප්‍රකාශ කළා නම් මං හිතන්නේ මේ රට මේ අර්බුදයට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න, අද මේ ස්වෛරීත්වයේ ගිලිහිලා අපේ ස්වෛරීත්වයේ මූල්‍ය අරමුදලට බාර දීලා තියෙනවා. අපේ මූල්‍ය ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ඉලක්කගත ක්‍රියාවලියකට අපේ ආර්ථික ස්වෛරීත්වයේ මූල්‍ය අරමුදලට බාර දීලා තියෙනවායි කියලා හඬ නගන සියලු දෙනා මතක තියාගන්න ඕනේ. ඒ තත්වයට රට වැටුනේ, ඒ තත්වයට රටේ ස්වෛරීත්වය බාල්දු වුණේ ඉතාමත්ම හිතුවක්කාරී දඩබ්බර ආකාරයට ආර්ථිකය මෙහෙවීමේ ප්‍රතිඵලයක් හැටියටයි. එනිසා එහි වගකීම පාස්කු ප්‍රහාරයට වඩා දහස් ගුණයක් වැඩි. ඒ වගකීම ඔවුන් බාරගත යුතු වෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් මේ වාර්තාවේ පිටු 150 ගානක වාර්තාවේ පැහැදිලි නිශ්චිත ඉලක්ක රජයට ලබා දීලා තියෙනවා. කාලයත් එක්ක ගැටගැහිච්ච ඉලක්ක. මෙහිදී ප්‍රධාන වශයෙන්ම අපගේ ප්‍රාථමික ශේෂය, ඒ කියන්නේ අපේ ආණ්ඩුවේ එදිනෙදා ආදායම්, එදිනෙදා වියදම්, ප්‍රාග්ධන වියදම් එක්ක ණය ගෙවීම හා පොලි හැර, ඒ ප්‍රාථමික ශේෂය අපට සිද්ධ වෙනවා 2025 වෙනකොට ධන අගයකට ගෙනේන. ධන නිකන් අගයකට නෙවෙයි, දල දේශීය නිෂ්පාදනයෙන් 2.3ක ධන අගයකට ගෙනේන. 1954 පස්සේ ප්‍රාථමික ශේෂය ධන වුණේ 2018 දී පමණයි. දැන් මේක අපිට එල්ල වෙලා තියෙන නියෝගයක්. ඒ අනුව අපේ ආදායම් අපි වැඩි කරගන්න වෙනවා, අපේ වියදම් අපට පාලනය කරන්න වෙනවා. අපේ ආදායම 2026 වෙද්දී දල ජාතික නිෂ්පාදනයෙන් 15.3ක අපිට වැඩි කරගන්න වෙනවා. මතක තබා ගන්න, 2019 112ක තිබිච්ච අපේ ආදායම 108ට වැට්ටුවේ ඒ නව ලිබරල් ප්‍රතිපත්ති අනුගමනය කරපු පිරිස විසින් තමයි. ඒ අර්බුදය ඇති කළේ එතනින් තමයි. මේ අර්බුදය පටන් ගත්තේ, ට්‍රිගර් වුණේ ඒ අපිව පහළට රේටින් ආයතන දාන්න පටන් ගත්තේ. එහෙනම් නැවත අපිට මේ 15.3ට යන්න කියලා තියෙනවා. අපේ වියදම 19.4 තියාගන්න කියලා තියෙනවා 2026 වෙනකොට දල දේශීය නිෂ්පාදනය. මේක ඉලක්කය, ඉතාම අපහසු ඉලක්කය. ඊළඟට දල දේශීය නිෂ්පාදනයට අපේ ණය බරදරන සමස්ත ණය බරදරන අනුපාතය 2028 වෙනකොට 196 කරගන්න කියලා තියෙනවා. මේකත් ඉතාම අසීරු ඉලක්කයක්. ඒ වගේම අසීරුතම ඉලක්කය තමයි මේ දල මූල්‍යනේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් දීලා තියෙන නියාමනය. ඒ කියන්නේ අපි කියනවා ග්‍රොස් ෆයිනෑන්සින් නීඩ් එක. මේ ග්‍රොස් ෆයිනෑන්සින් නීඩ් එක එහෙම නැත්නම් දල මූල්‍යනේ අවශ්‍යතාවය ඉලක්කය කීයද? දල දේශීය නිෂ්පාදනයෙන් 113යි. ගිය අවුරුද්ද කීයද? ගිය අවුරුද්දේ මේක 132යි දල දේශීය නිෂ්පාදනය. කොහොමද මේ දල මූල්‍යනේ අවශ්‍යතාවය සැකසීලා තියෙන්නේ? පළමුවෙන්ම භාණ්ඩාගාර බිල්පත්වල බර 2022 තිබුණා 116ක්. ඒ වගේම ශ්‍රී ලංකා ඩෙවලොප්මන්ට් බොන්ඩ්ස්, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කරවල බර තිබුණා 108ක්. ඔය ISP ඇතුළු සියලුම ණයවල බර තිබුණා 107ක්. ඒ වගේම ප්‍රාථමික ගිණුමේ ශේෂයේ ඍණාගයක් නිසා ඒකේ බර තිබුණා 101ක්. එහෙම තමයි හැදුනේ. දැන් මේ 132 113 බවට පත් කරීමට මොනතරම් අභියෝගයක් තියෙනවද? ඒ අනුව ඉලක්ක දීලා තියෙනවා
දෙදස් විසි අතරේදි 17.9 කරන්න, 2026දී 15.9 කරන්න, ඊට පස්සේ 13 කරන්න. මොකද්ද මේ දලදේශීය මූල්‍යනේ අවශ්‍යතාවයේ 13% කිරීමේ, දලදේශීය නිෂ්පාදනයේ 13% කිරීමේ පිටිපස්සේ තියෙන බරපතල කාරණේ? ඒ කාරණේ තමයි ඉතාම පැහැදිලිව මෙතෙක්කල් රජයේ අපිට කිව්වේ දේශීය ණය තියෙනවා ගරු මුලාසනාරුණ මන්ත්‍රීතුමනි ට්‍රිලියන 12.3. මේ පසුගිය වසරේ අපි නොගෙවපු ණයත් එක්ක තව ඩොලර් බිලියන 3ක ණය අපිට එකතු වෙලා තියෙනවා. එතකොට මේ ට්‍රිලියන 12.3ක දේශීය ණය ගැන මොකද කිව්වේ? මොනවද මේ මූලයන්? ලංකා බැංකුවෙන්, මහජන බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත්වල භාණ්ඩාගාර බැඳුම් කරවල. ඒ වගේම අපගේ විශේෂයෙන්ම අපේ වැඩ කරන ජනතාවගේ 26 ලක්ෂයක් ගිණුම්, ඒ වගේම අතීතයේ සේවය කරපු වැඩ කරන ජනතාවගේ 80 ලක්ෂයක් ගිණුම් තිබෙන අපගේ සේවක අර්ථ සාධක අරමුදල් දෙක EPF ETF වල සල්ලි. එතකොට අපේ පුජ්‍යලික මිනිස්සු රුපියල් වලින් භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර අරගෙන එතන ඔවුන් ලබා කරලා තියෙන ඒ අනතුරුදායක ආයෝජනය. මේ ඔක්කොම තමයි මේ ඩොලර් රුපියල් ට්‍රිලියන 12.3ක
තියෙන්නේ.
දැන් මොකද කියලා තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල? ඒ අර කියන දල මූල්‍යන අවශ්‍යතාවයේ 13%ට ගේන්න නම් මේ දේශීය ණය අනිවාර්යයෙන්ම යම් ආකාරයකට කපා හරින්න වෙනවා. ඒක බොහොම පැහැදිලිව කියලා තියෙනවා, re-profiling of domestic debt. ඒක ඉතාම පැහැදිලිව කියලා තියෙනවා. ඒ අනුව ආණ්ඩුවට ක්‍රමයක් හැටියට තියෙන්නේ මොකද්ද? මේවා කල්ලිකුත් වෙන දිනය දශක ගානකින් එහාට දැමීම විතරයි තියෙන්නේ. ඒ අනුව EPF ETF ධාරීන්ට, ඒ වගේම බැංකුවල තැන්පතු කරුවන්ට ඉතාම අපහසුතාවයට පත් වෙන නිසා මේක රතිඤ දාලා මේක ගෞරවනීය අවස්ථාවක් හැටියට සලකන්න බෑ. නමුත් තිබිච්ච තත්ත්වයේ හැටියට මේ මූල්‍ය අරමුදලේ ලැබිච්ච අපකරය, ඒ ඩොලර් මිලියන 330 නෙමෙයි, ලැබිච්ච අපකරය අපට හුස්ම ගැනීමට අලුතෙන් ගමනක් යාමට ඉඩකඩ සපසන දෙයක්. ඒ නිසා මේකට පහර දෙනවා නම් කවුරු හරි ඒ අය ඇත්ත වශයෙන්ම මේ රටේ විරුද්ධකාරයෝ. මේක ඇත්ත වශයෙන්ම මෙතනින් ඔබට ගෙනියාමයි තියෙන්නේ. ඒ අනුව ඉදිරි කාලයේදී අපිට සිද්ධ වෙන ලොකුම දේ තමයි ඊළඟ 6 මාසයේදී විදේශීය ණය ප්‍රතිව්‍යවගතකරණය කිරීම. ඒකට සීමාවක් පනවලා තියෙනවා. ඊළඟට එන ප්‍රශ්නේ මොකද්ද? දේශීය ණය ප්‍රතිව්‍යවගත කිරීමේ ක්‍රියාවලියකට ඇතුල් වීම. ඒ නිසා අප ඉදිරියේ තියෙන අභියෝග ඉතාම වැඩි.
කාලය
මම නිතරම කිව්වේ මහගිරි දඹ නගින්න දැනුයි පටන් අරන් තියෙන්නේ මේ තාක්කල් අපි ආවේ දුෂ්කර ගමනක. මේ තත්ත්වයෙන් රට ගලවා ගැනීම සඳහා සාමූහික ප්‍රයත්නයක් මිසක් මේ පාක්ෂික ප්‍රයත්නයකට මේක සිදු කරන්න බෑ. ඒ වගේම ඒ අතරතුරේදී රටේ ප්‍රජාතන්ත්‍රවාදයත්, දූෂණයට වැටබැඳීමත්, ඒ වගේම රටේ අනාගතය සඳහා අපේ විශේෂයෙන්ම තරුණ පරපුරේ විශ්වාසය මේ ක්‍රියාමාර්ගයට ලබා ගැනීමත් අත්‍යවශ්‍ය වෙනවා. වැඩ කරන ජනතාව ප්‍රමුඛ, එහෙම නැත්නම් මේ ප්‍රතිසංස්කරණ අසාර්ථක වෙලා ග්‍රීසිය වගේ, ග්‍රීසිය IMF එකේ ණය වලටත් පොළු තිබ්බා, ආජන්ටිනාව IMF එකේ ණය වලටත් පොළු තිබ්බා, ඒ වගේ තත්වයකට පරිවර්තනය නොවි අපට මේ ගමන් මඟ
යන්න. කාලය අවසාන කතාව බොහොම ස්තුතියි ගරු නාලක් ගොඩහේවා මැතිතුමා, ඔබතුමාට විනාඩි 14ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, අපි මේ බලන් ඉන්නකොට ආණ්ඩු පක්ෂය මේ IMF ජයග්‍රහණය ගැන උදම්මනන ආකාරය ගැන මට මේකට හිනා වෙන්නද අඬන්නද කියලා හිතා ගන්නට බෑ. මට මතක හැටියට නම් මේ IMF එකට ලංකාවේ රජය යන්න ඕනේ කියලා තීන්දුව ගත්තේ 2022 මාර්තු මාසේ 14 වෙනිදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඊට පස්සේ IMF එකත් එක්ක නෙගෝෂියේට් කරන්න, ඩෙට් රීස්ට්‍රක්චරින් ගැන නෙගෝෂියේට් කරන්න, ලැසඩන් ක්ලිෆර්ඩ් චාන්ස් කියන ආයතන දෙක පත් කරන්න මැයි මාසේ 23 වෙනිදා තීන්දුව ගත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඉතින් අඩුම ගානේ ඒ මනුස්සයා ගැන සදහනක්වත් කරන්නේ නැතුව රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ මහා ජයග්‍රහණය කළා කියලා අපේම පක්ෂේ කට්ටිය මේ විදිහට උදං අන්නකොට මම කිව්වේ මට හිනා වෙන්නද අඬන්නද කියලා හිතා ගන්නට බෑ. මගේ රියදුරු මහත්මයා කැලුම් රත්නායක ඊයේ මට ගෙදර යන ගමන් ලස්සන උපමා කතාවක් කිව්වා. නාස්තිකාර පවුලේ කතාව. මම ඒක පොඩ්ඩක් කියලා පටන් ගන්නට ඕනේ. කැලුම් කියනවා එක ගමක සිටියා නාස්තිකාර පවුලක්. මේ නාස්තිකාර පවුලේ සියලු දෙනාම ඒ පළාතේ ගමේ තිබිච්ච කඩෙන් තමයි කෑවේ. ණයට කෑවේ, ආදායමක් ඉපුවේ නැහැ, ස්වයං රැකියාවක් කරෙත් නැහැ, මොකුත් නැහැ වවුලේ කට්ටිය. මේම කාල තිස්සේ ණයට කාලා අන්තිමට කඩේ කට්ටිය කිව්වා තවදුරටත් ණය දෙන්නේ නැහැ කියලා මේ පවුලට. පර පවුලේ හොඳටම කලබල වෙලා මේ සියලු ප්‍රශ්න වලට මුල තමයි පවුලේ තාත්තා කියලා තාත්තාව පැත්තට කරලා බාප්පව ගෘහ මූලිකයා කරගත්තා. ගෘහ මූලිකයා කරගත්ත බාප්පත් අර තාත්තයි පවුලේ අය වගේම නාස්තිකාරෙක්. හරි රස්සාව කරපු කෙනෙක් නෙවෙයි, ආදායමක් උපයෝගුපේන නෙවෙයි. හැබැයි බාප්පට පුළුවන් වුණා ටික දවසකට පස්සේ ගිහිල්ලා අල්ලපු ගමේ කඩයක් එක නෙගෝෂিয়েට් කරලා මාසෙකට ඇති වෙන්න බඩු ණයට අරන් එන්න. දැන් මේ ගෙදර අය ඔක්කොම තාත්තලා පුතාලා දුවලා හැමෝම පාරට බැහැලා රතිඤ්ඤ දාන මේ බාප්ප කරපු වික්‍රමයේ ගැන. ඇත්තටම අද මේ IMF එක සම්බන්ධව වෙලා තියෙන්නේ ඒකමනේ. අපි මේ සම්පූර්ණ අර්බුදයට වැටෙනවා ණය ප්‍රශ්නයන් නිසා. ණය ගෙවා ගන්න බැරුව බංකොලොත් වෙනවා. ඊළඟට ණය ප්‍රශ්නේ ඇතිකරන්න මූලික වෙච්ච පුද්ගලයෙක් ඇවිල්ලා කියනවා මම ඔන්න අලුත් ණයක් ගෙනාවා කියලා. හැමෝම සන්තෝෂයි. සියලු ප්‍රශ්න විසඳුනා කියලා හිතනවා. නෑ ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද? ඇත්තටම මේ ණය ප්‍රශ්නේ විසඳිලාද තියෙන්නේ? අපි බලමු මේ IMF ගිවිසුමේ කතා කරලා තියෙන දත්ත කීපෙම මම පැහැදිලි කරන්නම්. බුලාසුනාරු මන්ත්‍රීතුමනි, මේ 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 ප්‍රකාශයේ ඊයේ සභාගත කරපු අනුව අපිට ඉතුරු වසර 6 තුල ගෙවන්නට තියෙනවා, ගෙවන්නට සිද්ධ වෙනවා. මේ ගිවිසුම අනුව ගෙවන්නට සිද්ධ වෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 25. ඉතුරු වසර 6 ඇතුළත. ඉතින් මේ බිලියන 25 ගෙවන්න මුදල් හොයාගන්න ක්‍රමයේ මේ ගිවිසුමේ තියෙනවා. ඒක හරියට අධ්‍යයනය කරලා බැලුවම තමයි කතන්දරේ තේරෙන්නේ. මොකද්ද මේක කියන්නේ? මෙතන කියනවා ණය කල්දමා ගැනීම ඩොලර් බිලියන 3ක් විතර වගේ තියෙනවා. කල්දමා ගන්න පුළුවන් කියලා. IMF එකෙන් දෙනවා තව ඩොලර් බිලියන 3ක් පමණ. පමණ කියලා කියන්නේ 2.9 කියලා 3යි කියලා අරගෙන. දාල වශයෙන්. ඊට අමතරව මේ අවුරුදු 6ක කාලය තුල World Bank එකෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් වගේ බැංකු වලින් ඩොලර් බිලියන 3.5ක් විතර වගේ ණය ගන්නට පුළුවන් කියලා කියනවා. ඊට අමතරව කියනවා 2027 විතර වෙනකොට නැවතත් අපිට ගිහිල්ලා අර පෞගේ කාලේ ගත්තා වගේ ස්වෛරී බැඳුම් කර ගන්නට වෙනවා. ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් විතර ස්වෛරී බැඳුම් කර ගන්නට වෙනවා කියලා වාණිජ කෙටි කාලින ණය. ඒතර මේ වට අමතරව මෙතන තියෙනවා ඩොලර් බිලියන 11ක්. මේ තමතර කියන ඩොලර් බිලියන 14ක් ණය කපා හැරීම කරන්නට සිද්ධ වෙනවා කියලා. මෙන්න මෙතන තමයි මුලාසුරණ මන්ත්‍රීතුමනි අපි වටා ගන්නුනේ කාර්යය තියෙන්නේ. පළවෙනිම කාරණේ තමයි මේ විසඳුම ඇතුලේ ඩොලර් බිලියන 14ක් තියෙන ණය කපා හැරීම. ඒක තාම එකඟ වෙලා නැහැ. කිසිසේත් එකඟ වෙලා නැහැ. ඒ සාකච්ඡාව තව ඉදිරියට යන්නට ඕනේ. සාකච්ඡා කරලා එකඟ වෙන්නට ඕනේ. ඒකට මේ ණය හිමියෝ එකඟ වෙන්නට ඕනේ. දැන් අපි විවෘත ලිපිය දීලා තියෙනවා අපි සෑම ණය හිමියෙකුට ඒකාකාරව සැලකනවා කියලා. ඒතර මේ ණය හිමියෝ කිව්වොත් අපි මේ ණය කපා හරින්නම්. මේ ඩොලර් බිලියන 14 කපා හරින්නම් ලංකාවේ ණය දේශීය ණය කපා හරින්න ඕනේ කියලා අපි මොකද කරන්නේ? අපේ ලාංකීය බැංකුව වලට මොකද වෙන්නේ? බරපතල ප්‍රශ්නයක් ඒතර ඉතුරුලා තියෙනවා. දෙවෙනි කාර්යය තමයි මේ 14 කපා හරින්න පුළුවන් වුණත් තවත් ඩොලර් බිලියන 11ක් මෙතන අලුතෙන් ණය ගන්න එකයි සිද්ධ වෙන්නේ. එහෙනම් තියෙන ණය වලට අපි අලුතෙන් ණය ගන්න එකයි මෙතන කරන්න යන්නේ. ඒතර මේ 14 කපා දාන්න බැරුණොත් මේ 25න් කීයක් අවසානයේ ණය වශයෙන් අපිට ඉතුරු වෙයිද? ඊළඟ තවත් මතක තියාගන්න. අපි මේ වෙන විට ඩොලර් බිලියන 46ක් ලෝකෙට ණයයි. මේ කතා කරන්නේ ඉතුරු අවුරුදු 6ේ ගෙවර තියෙන ණය ගැන විතරයි. ඒතර ඉතුරු වලට මොකද වෙන්නේ කියන ප්‍රශ්නේ ඉතුරු වෙනවා. ත්‍රිවිසියල් කරලා අන්තිමට අපි මොකද්ද අත්පත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ? මම බැලුවා මේ 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 ප්‍රකාශනයේ තියෙන අස්තමෙන්තු මොකද්ද ඉතුරු වසර වල අපේ රටේ දල ජාතික නිෂ්පාදිතයේ වර්ධනය ගැන. වර්ධනය කියන බැලුවාම ඉතාමත් සුළු වර්ධනයක් තමයි ඒක කතා කරන්නේ. මේ සියලු දේවල් කරලා මෙයා මේ රතිඤ්ඤා පත්තු කරන මේ ජයග්‍රාහී ගමනේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? අපි දන්නා 2022 මේ රටේ ආර්ථිකයේ ඍණ 8.7ක් වුණා ආර්ථික වර්ධන වේගය. 2023 පුරෝකථනය කරන මේ IMF ડોකියුමන්ට් එකේම ඍණ 3ක් සමහරගෙන මේ අවුරුද්ද අන්තිම වෙනකොට අපේ රටේ ආර්ථිකය සංවර්ධනය වෙනවා කියලා අපේ මේ 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 නියෝජ්‍ය මුදලවතුමත් කියන මම දැක්කා. නැත්නම් IMF කියන ඍණ 3යි. ඍණ 2 කියන කියන්නේ වර්ධනයක් නෙවෙයිනේ. ඒක සංකෝචනයක්. ඊළඟ 2024 1.5යි 2025 2.6යි 2026 3%යි වර්ධනය. මේ අවුරුදු 5කට පස්සේ අපි 3%ක වර්ධනය වෙනවා. 2027 3.5ක් විතර. එතකොට රටේ මේ මේ සංචිත ඩොලර් බිලියන 10කට විතර කිට් වෙනවා. ගරු මුලාසුනාට මන්ත්‍රීතුමනි මේ නම්මර බැලුවා මොකද අපිට මතක් වෙන්නේ? මේ තියෙන්නේ 2015 මේ රටේ තිබිච්ච නම්මර. 2015 මේ රටේ ආර්ථික සංවර්ධන වේගය මීට වඩා වැඩි 5.5යි. 2014 මේ රටේ ආර්ථික සමග්‍රය 5.5යි. මේ රටේ සංචිත දුන්නා ඩොලර් බිලියන 8.3ක්. එහෙනම් මේ සියලු දේවල් කරලා IMF යතක මේ විසඳුමට ගිහිල්ලා අවසානයේ අවුරුදු 6කින් අපි එන්නේ 2014 අපි හිටපු තැනට. එතකොට අපිට ගිහිල්ලා අහන්න වෙන ප්‍රශ්නයක්, එහෙනම් 2015න් පස්සේ අපිට මොකක්ද උනේ? 2015 2019 කාලේ අපේ රටේ
සිද්ධ වෙච්ච දේවල් අපි ආයි ගිහිලා බැලුවොත් මේ දැන් මේ IMF ණය අරගෙන මේ රට හදනවා කියන අයම නේද මේ යෝධයම නේද 2005 2019 මේ කාලේ හිටියේ මේ අගමැතිතුමාත් මේ ජනාධිපතිතුමා තමයි කාලේ අගමැතිතුමා එතුමා තමයි ආර්ථිකය මෙහෙව්වේ මොකද්ද 2005 2019 මේ කාලේ උනේ අපි පොඩ්ඩක් ගිහිලා බලන්න අද මේ IMF එක යෝජනා කරන දේවල්ම නෙමෙයි කියලා එදා යහපාලන ආණ්ඩුව කතා කරේ පළමුව පටන් ගත්ත විශේෂ ප්‍රධානම අවධානය දුන්නේ මොකටද දූෂණය මර්ධනයට අද මේ IMF ගිවිසුම ගැන කතා කරොත් අපි කතා කරන ප්‍රධාන කරුණක් වශයෙන් දූෂණය මර්ධනය. ඒතර දූෂණය මර්ධනය කරන්න අද ජනාධිපතිතුමා වගකීම් බාරගෙන ඉන්නා වගේම එදා දූෂණය මර්ධනය බාර කරන්න රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා බාරගත්තා. මොකද්ද කරේ දූෂණය මර්ධනය කරනවා කියලා අර එතුමාම ඊයේ කිව්වා වගේ කවුද අර ආනන්ද විජේපාල කියලා මාත් එක්ක දාගෙන දූෂණ මර්ධන කමිටුවේ අධ්‍යක්ෂවරයා විදිහට FCID එකක් පටන් අරගෙන මහා පලිගනිම් ව්‍යාපාර පටන් අරගෙන අවුරුදු 5ක් විනාශ කරා මේ පලිගැනීම් ක්‍රියාවලියට නතර කරපු දූෂණයක් කියන්නේ අල්ලපු හොරෙක් කියන්නේ මොකද්ද වෙච්ච වෙනස? ඒතර මේ අද කතා කරන්නේත් ඒකම නේද? ඒ අයම ඉඳගෙන ඒ අයම ලොකු පුටුවල තියාගෙන මූලාසුරට මන්ත්‍රීතුමනි මේක වෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. දැන් අද කතා කරනවා රාජ්‍ය ආයතන ප්‍රතිවගත කරන එක ගැන. රාජ්‍ය ආයතන ප්‍රතිවගත කරනවා කියලා එදත් කිව්වා. එදත් පටන් ගත්තේ එහෙම කියලා තමයි. මොකද්ද ප්‍රතිවගත කරපු ආයතනේ? හම්බන්තොට වරාය අපේ රටේ ආර්ථිකය ගොඩගන්න තිබිච්ච ප්‍රධානතම ආර්ථික මර්මස්ථානයක් විකුල්ලා දැම්මා. විකුල්ලා දෙ කියන ඩොලර් බිලියන එකට හදන්න ගියා ඩොලර් බිලියන එක ඇතසමතයි පා. ඩොලර් බිලියන එකට උදව්. අද කරන්න දෙන්නේ ඒකම නේද? අද රාජ්‍ය ආයතන ප්‍රතිවගත කරනවා කියලා මොකද්ද මේ ප්‍රතිවගත කරන්නේ? අපේ රටේ ලාභ ලබන ආයතන. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනේ, ලංකා හොස්පිටල් ආයතනේ. කවුද මේ රටේ කිසිම පුද්ගලික ව්‍යාපාරිකයෙක් ලාභ ලබන ආයතන විකුල්ලා දානද? ලොකු ඩීල් එකක් අමු නැත්තම්. මේගොල්ලෝ සැලසුම් කරන්නේ මේ ආයතන විකුල්ලා දාන්නේ. දැන් තව දේවල් සැලසුම් කරා. මහා බැංකුව ස්වාධීනත්වය ගැන කතා කරනවා. එදත් කතා කරන්නේ මහා බැංකුව ස්වාධීනත්වය ගැන. යහපාලන ආණ්ඩුව ආපු ගමන් මොකද කරේ? යහපාලන ආණ්ඩුව ආපු ගමන් මහා භාණ්ඩාගාරය නිදාස් කරලා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය රනිල් වික්‍රමසිංහ මහත්තයාට දීපිට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට ගත්තා. මේ මහා බැංකුව මම අරගෙන මොකද කරේ? මාස 3ක් යන්න කලින් ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම කරා මහා බැඳුම් කර මං කොල්ලේ. ඒ කාලේ අපි ගණන් ඇදලා කිව්වා ලංකාවේ ආර්ථිකයට ඍජුව වක්‍රව වෙච්ච හානිය රුපියල් ට්‍රිලියනකට වැඩි කියලා. ඒ පතුව ස්වාධීනත්වය එදාගෙන අඳුන්නේ. ඉතින් අදත් මේ ස්වාධීනත්වය ගැන කතා කරනකොට අපිට මතක් වෙන්නේ මේ ඉතිහාසය. මොකද මේ අලුතෙන් කියන මහා බැංකුව පනත අනුව ඇත්ත වශයෙන්ම මේ භාවක බැංකුව අධිපතිවරයා පත් කිරීමේ ඉඳලා බොහෝ කාර්ය කරන මුදල් අමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි නැවතත් ආය යතුරු එන්නේ. ඉතින් මේ ඉතිහාසය දිහා බලලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඊළඟ බදු ප්‍රතිශතය වැඩි කිරීම. බදු ප්‍රතිශතය වැඩි කිරීම ගැන කතා කරනකොට මේක තියාපාලන අනු කරා. දැන් මේ 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 IMS ගිවිසුමේ කියනවා බදු ප්‍රතිශතය දැන් තන 108 ඉඳලා 115 වැඩි කරන්න ඕන කියලා ඉතුරු අවුරුදු 6 ඇතුළත. දැන් යහපාලන ආණ්ඩුව ආපුවම ඕක කරේ නැත්නම් එහාපැත්තේ ඉන්න මගේ සහෝදර මන්ත්‍රීවරුන්ට මතක නැද්ද යහපාලන ආණ්ඩුව ඇවිල්ලා ඕකම කිව්වා කියලා? බදු ප්‍රතිශතය එදා තිබුණේ ආණ්ඩුව පෙරළවල 109.14. මොකද 115 116 ගිනියන්න උනේ එදත් කිව්වා. IMF එකක් නෙවෙයි යහපාලන ආණ්ඩුව කිව්වා. කිව්වා විතරක් නෙවෙයි බදු වැඩි කරා. දිගින් දිගට වැඩි කරා. 2018 වෙනකොට මේ රටේ බදු ප්‍රතිශතය දළ ජාතික නිෂ්පාදයේ ප්‍රතිශතක 113 ගිහිලා තිබ්බා. ආර්ථික සංවර්ධනේ වුණාද? ආර්ථික සංවර්ධනේ වුණාද? 2014 105.5ක වර්ධන වේගය ඇති වෙච්ච ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් අවුරුදු පත අඩු වෙලා 105 වෙලා 4.5 වෙලා 3.5 වෙලා අන්තර 2019 රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව ගෙදර යනකොට ආර්ථික සංවර්ධන වේගය 2.1යි. එහෙනම් මේ 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 සැලැස්ම මේ බදු ප්‍රතිශත වැඩ කරන සැලැස්ම එකපාරක් අසාර්ථක වෙලා ඉවරයි. ඒ අයම නැවතත් ඒ ප්‍රතිපත්තිය කතා කරනකොට අපිට බලාපොරොත්තු වෙන ප්‍රතිඵල මොකද කියලා අපි අහනවා ගරු මූලාසුරට මන්ත්‍රීතුමනි. නම් මොමුලිට පටන් ගන්නකොට පෙන්නුවා මේ IMF විසඳුම කියලා කියන්නේ ණය ගැනීමේ විසඳුමක්. ණය අරගෙන ණය ගැනීමේ විසඳුමක්. ණය අරගෙන ණය ගැනීමේ විසඳුම ආයිත් අපිට මතකයි. 2015 2019 කාලේ මේක නේද කරේ? ණය ගෙවන්න කියලා ණය ගත්තා. 2015 යහපාලන ආණ්ඩුව බලයට එනකොට රනිල් විසිංහ මහත්තයා පාලනය කරපු ආර්ථිකය මොකද්ද රටේ තිබිච්ච ණය ප්‍රමාණය? රුපියල් බිලියන 7400යි සමස්ත ණය දේශීය සහ විදේශීය එකතු. අවුරුදු 5කට පස්සේ ගෙදර යනකොට මේ ණය ප්‍රමාණය වැඩි වෙලා තිබුණා රුපියල් බිලියන 13000ට. 2005 2014 කාලේ රුපියල් බිලියන 5200ක් ණය අරන් තිබා මේ රට. අවුරුදු 5කින් 2005 2006 කාලේ රුපියල් බිලියන 5600ක් ණය ගත්තා. විදේශීය ණය රුපියල් බිලියන 46ට වැඩි වෙලා තිබුණා. වාණිජ ණය පමණක් 2015 2019 කාලේ ඩොලර් බිලියන 12.5ක් ණයට ගත්තා. ඉතින් මේ අය දැන් කතා කරනවා ණය අරගෙන ණය ගෙවන විසඳුමක් ගැන. ගරු මූලාසුරණ මන්ත්‍රීතුමනි IMF එකෙන් විසඳුම් ලබාගත් රටවල් ගොඩක් ලෝකේ තියෙනවා. විසඳුම් හොයාගෙන ගිය රටවල් ගොඩක් ලෝකේ තියෙනවා. සමහර රටවල් සාර්ථක වෙලා තියෙනවා, සමහර රටවල් අසාර්ථක වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තාම 2010 ආජෙන්ටිනාව, ලංකාවේ වගේ මේ ඩොලර් බිලියන 2.9ක් නෙවෙයි, ඩොලර් බිලියන 56.3ක් බේල් අවුට් එකක් ගත්තා. අසාර්ථකයි. ඊළඟට 2010 ග්‍රීසිය ඩොලර් බිලියන 110ක් ණය ගත්තා. ඩොලර් බිලියන 110ක් අරගෙන අසාර්ථකයි. 2014 යුක්‍රේනය ඩොලර් බිලියන 17ක් මේ වගේ බේල් අවුට් පැකේජ් එකක් ගත්තා. අසාර්ථකයි. ඒ නිසා IMF එකෙන් ණයගත් පමණින් අසාර්ථක වෙනවා කියලා කවුරුයි කියනවා නම් ඒක විශාල මූලාවක්. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙච්ච රටවලුත් තියෙනවා.
කොරියා උදාහරණයක් වශයෙන් තව විනාඩි දෙකක කාලයක්.
කොරියා උදාහරණයක් වශයෙන් 1990 ගණන් වල අන්තිම කාලේ ඩොලර් බිලියන 56.4 ක ණයගත් සාර්ථක වුණා. අදත් IMF වල සාර්ථකත්වයට උදාහරණයක් වශයෙන් ඒක කියනවා. නමුත් මම කියන්න හදන්නේ අපි වැඩ කරන විදිය අනුව තමයි, අපි ක්‍රියා කරන විදිය අනුව තමයි අවසානයේදී මේ වැඩපිළිවෙල සාර්ථක වෙනවද කියලා නැද්ද කියලා තීරණය වෙන්නේ. ණයගත් පමණින් ආර්ථිකය සක්‍රිය වෙන්නේ නැහැ. ආර්ථිකය සක්‍රිය කරන්න ඕන දේවල් තියෙනවා. මම මේ බියුස්මේ කතා බැලුවා. මේ ડોකියුමන්ට් එකේ පිටු 150ක් විතර තියෙන කියවල බැලුවා. ආර්ථිකය සක්‍රිය කරන්න ඕන දේවල් ඒකේ තියෙනවද කියලා. ව්‍යවසාය සංවර්ධනය. ව්‍යවසාය රාජ්‍ය ගොඩනැගීම. අපි මේ දිගින් දිගට පෞගේ කාලේ කතා කරපු දේ මේක කිසිම තැනක අපි ගවද? අන්තිමට ආර්ථිකය හදන්නේ කවුද? ආර්ථිකය කියලා කියන්නේ මොකද්ද? ආර්ථිකය කියන්නේ ගනුදෙනුවල එකතුවක්. මේ ගනුදෙනුව හැදෙන ව්‍යාපාර ආරා ව්‍යවසායකත්වයට. ව්‍යවසායකත්වයේ ගොඩනැගෙන කිසිම දෙයක් මේ ගැන කතා කරන්නේ නැහැ. ඊළඟ මානව සම්පත් සංවර්ධනේ. මානව සම්පත් සංවර්ධනේ කරන්නේ නැතුව කොහොමද මුලාසුනන්ද මන්ත්‍රීතුමනි රටක ආර්ථිකය ගොඩනගන්නේ? අද තියෙන මානව සම්පතත් අපිට නැති වෙනවා. අපේ අද තියෙන දරුවෝ බුද්ධිගල්න නිසා රට අතරලා යනවා. අපේ වෘත්තිකය රට අතරලා යනවා. අනාගත දරුවෝ ගොඩනගන්න මානව සම්පත සංවර්ධනේ කරන්න මොකද තියෙන සැලැස්ම? කිසිම සැලැස්මක් අපි මෙතන දකින්න. ඊළඟ මේ ජනාධිපතිතුමාගේ පළවෙනි කතාව රාජාසන කතා කරු ඩිජිටල් කරන්නේ. කො ඩිජිටල් කරන්නේ? මේ රටේ දූෂණය වළක්වන්න, මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කරන්න අත්‍යවශ්‍යම කරන ඩිජිටල් කරන්නේ. අද කොතනද ගතරලා තියන්නේ? අවුරුදු 18ක් දැන් ID කාඩ් එක ඩිජිටල් කරන්නේ කරන එක. ඒකවත් සිද්ධ වෙලා නැහැ මේ රටේ. ඉතින් අනිත් පැත්තෙන් ඊළඟ ප්‍රාග්ධන වෙළඳපොළ පුළුල් කරන එක අනිවාර්යම කරන්න ඕනේ. මොකද මේ රටේ ව්‍යවසායකයා සංවර්ධනය කරන්න නම්, කුඩා මධ්‍යම පරිමාණ ව්‍යාපාරු උදව් කරන්න නම් මේ රටේ ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධනය කරන කාර්යය කොතනද කරන්නේ? ඒ මොනවත් කරන්නේ නැහැ. අපනයන ප්‍රවර්ධනය, බාණ්ඩ සේවා මේවා ප්‍රවර්ධනය ගැන කොහෙවත් කතා කරලා නැහැ ගරු මුලාසුනාර මන්ත්‍රීතුමනි. ඒ නිසා අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ ලස්සන ගිවිසුමක් ගැනලා අපිට පෙන්නලා ණය ලබා ගත්ත එක හොඳයි. ණය ලබා ගන්න එකට අපි හැමදාම එකඟයි. ඒකට විරුද්ධ නම් මේ වෙලාවේ ඒක අවශ්‍යයි. නමුත් මේකෙන් මේ රටේ ප්‍රශ්නේ විසඳනවා කියලා කවුරු හරි හිතනවා නම් ඒක බරපතල වරදක්. ඊටත් වඩා බරපතල ප්‍රශ්න තමයි මේ රටේ මේ ප්‍රශ්නේ ඇති කරපු, මේ අර්බුදය නිර්මාණය කරපු පුද්ගලයා දිහා බලලා, ඒ පුද්ගලයා දිහා බලලා අපි විශ්වාස කරනවා නම් ඒ අයට පුළුවන් කියලා මේ ප්‍රශ්නේ විසඳන්න පැහැදිලිවම අපි විශාල මුලාවක ඉන්නේ. ඒ නිසා අවසාන වශයෙන් අපි කියන්නේ මුලාසුනාර මන්ත්‍රීතුමනි, අපි එකතු වෙලා මේ රට හදන්න ඕනේ තමයි. හැබැයි මේ රටේ නීති අවනීතිය කරමින්, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මර්ධනය කරමින්, මේ රටේ මැතිවරණ කල්දමින්, මේ රටේ මහජන මතය පාගා දමමින් මේ යන ගමන කවදාත් අපි ජනතාව එකතු කරන්න පුළුවන් ක්‍රමවේදයක් නෙවෙයි, බෙදාවෙන් කරන ක්‍රමවේදයක්. ඒ බෙදාවෙන් කරන ක්‍රමවේදය තුළ මේ රටේ ආර්ථික ගොඩ ගැනීම සිහිනයක් පමණයි කියන කාර්යය මත කරමින් මම කතා අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.